තියෙන බවක් නේ කියන්නේ නේද හිතේ
භවයක් ඇති කරන
දෙයක් ඔව් හිතේ තියෙන බවක් නේ ඔය කියන්නේ
ඔව්
හිතේ තියෙන බව ඒකට පුළුවන් භවයක් ඇති කරන්න හිතේ තියෙන බවට ඒ බව තමයි ඔය කියන්නේ තියෙන බව අපිට ඕක සිහි වුණහම ඕන තරම් ඕක ගැන හිත හිතා ඉන්න පුළුවන් නේද? ඈ? ඒ දේ මතක් වුණහම ඔය තියෙන බවම තමයි භවයක් ඇති
කරන්නේ.
නෑ ඒක ගැන හිත හිතා ඉන්න පුළුවන් නේ ඕන තරම්. හීන දැක දැක ඉන්න පුළුවන්. නෑ මතක් කරලා දැන්
දන්නේ
කොහොමද හිතන්නේ නැතුව? හිතන්නේ දැනගන්න.
ඔව්.
ඒ දැනගන්නවා කියන්නේ හිතන. මතක් වෙනවා කියන්නේ දැන් ඒක හිතන. නේද? හිතුවේ නැත්නම් ඒ මතක් වෙන්නේ නැහැ. ඒක මතක් කරනවා කියන්නේ හිතන. ඒ දෙන්න පුළුවන් ඒ වුණාට හිතක් හදන හින්දානේ දැනගන්න. නේද? කොට ඒක ගැන හිත හිතා ඉන්න පුළුවන් කියන්නේ ඒක ගැනම ඒකේ ජීවත් වෙනවා.
ඉතින්
ගොඩක් ටිකක් හිතුවත් ටිකක් භවයක්. ඉතින් gedara මතක් වෙන මතක් නොවන වෙලාවට gedara නෑ.
හිතේ නෑ.
කොහෙවත් අපි දැනගන්න වෙලාවට තමයි ඕක තියෙන්නේ. අපි දන්නේ නැත්නම් ඒක නෑ. ආයෙ මතක් කරගත්තොත් ඒ වෙලාවට ආයි
තියෙනවා.
හිතේ තමයි තියෙන්නේ වෙන කොහෙද තියෙන්නේ ඕවා. අපිට හිතෙනවා හිතේ නැති වුණාට එළිය තියෙනවා කියන්නේ. ඒ එළිය තියෙන බව කොහොමද දැනගත්තේ? මෙත් හිතෙන් වෙන ඉඳ දැනගෙන ඉන්නේ. ගිහිල්ලා මොකද කළේ? බැලුවා. ජීවත් වෙනවා කියන්නේ කොහෙන් දකින්නවා නැත්නම් කණෙන් අහනවා. ආයතන හය වැඩ කරනවා. එතන හිතන දේ එතන තියෙනවා එතන ගේ නෑ ඒකට. තමන් හිතෙන් දැනගන්න දේ තමයි තියෙන්නේ. ඒක අපි හිතනවා එළියේ තියෙන දේ තමයි දැනගත්තේ කියලා එනකොට දැනගෙන තියෙන්නේ හිතෙන් පෙන්වන දේ. හිත දැනුවත් කරන දේ තමයි හිත දැනගන්නේ. ඒකට උදව් කරන්න තමයි ආයතන හයක් හදාගෙන තව කොහාට ගියත් ආයතන වැඩකලේ නැත්නම් මුරුත් දැනගනීද? ඇහැ වැඩකලේ නැත්නම් මුරුත් තේරි. කොහොමද තියනවා කියන්නේ? ඇහැ පේන්නේ නැත්නම් කිසිම වර්ණයක් තියනවා කියයිද? කියන්නේ. කන ඇහුන්නේ නැත්නම් කවුරුත් කියන එකවත් දැනගන්න බැයි නම් අහලවත් දැනගන්න බැහැ. හ්ම් අල්ලලා බලන්න කය වැඩකලේ නැත්නම් කය ආයතන වැඩකලේ නැත්නම් එහෙම දැනගන්නත් බැහැ. දැනගත්තේ නැත්නම් අපේ ලෝකෙට තියෙනවද ඒව? දැනගත්තේ නැත්නම් අපි නොදන්න දෙයක් අපේ ලෝකෙට තියෙනවද? කියන්න පුළුවන්. දැන් මෙතන හොල්මනක් ඉන්නවා. තියෙනවද ලෝකෙට? දැන් අහනකන් එහෙම දෙයක් තිබුණාද? නිකන්වත් හිතලා දෙවුණාද? නෑ, හිතෙන්නේ නැති දෙයි නෑ. තියනවා කිව්වත් අපි දන්නේ නැත්නම් නෑ. තේරුණා? අපි දැනගත්තොත් තමයි තියෙන්නේ. දැන් ඔය කිව්වේ ස්පර්ශයකට අහු වුණා තමයි අපි දන්නේ. ආයතනයකට අහු වුණා කියන්නේ ආයතන ස්පර්ශය. නේද? ඇහෙන් දැක්කා කියන්නේ ඇහි ස්පර්ශය. කනෙන් අහුවා කියන්නේ කන නිසා ස්පර්ශය. ඒවා ඇති වෙන්නේ ස්පර්ශයේ මත. ස්පර්ශය නොවුනොත් මොකටද තණ්හා කරන්නේ? තණ්හා කරන්න දෙයක් තියෙන්න ඕනනේ. නේද? දෙයක් අහු වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් වුණොත් තණ්හා කරන්න දෙයක් නැහැ. මානෙය හදාගන්න දෙයක් නැහැ. දික්ටි ඇති කරගන්න දෙයක් නැහැ. තේරුණා?
අපි ගේ
එක තුනක් තණ්හාව ඇති කරගන්න ඉස්සෙල්ලා ගයක් බව දැනගන්න එපා. ගයක් තියෙන බව. ගයක් බව තියෙන බව දැනගන්නේ කොහෙන්ද? ස්පර්ශයෙන්. එරම ආයතන හයේ එකක හරි ස්පර්ශයක් ඇති වුණොත් විතරමයි දැනගන්න පුළුවන්. ඒකයි කියන්නේ විඥානයක් ඇති වෙන්නේ ස්පර්ශය ආයතනයක් නිසා. හරි? ආයතනයක් හට නොගත්තොත් ස්පර්ශයක් නැහැ. කියන්නේ විඥානයක් හටගන්නේ නැහැ. විඥානයක් හටගත්තේ නැහැ කියන්නේ දන්නේ නැහැ. නොදන්න දෙයක් ගැන ඉතින් කොහොමද ඇති වෙයිද තණ්හා දික්කිනා? මං කියේ දැන් මෙතන හොල්මණක් ගැන කිසිම බයක්වත් ඇති වෙලා තියෙනවද? නෑ, මොකද ඒක අපේ ලෝකෙට නැති හින්දා. නිකන්වත් දැන් ඕක ගැන හිතන්න පටන් ගත්තොත් ඊළඟ දවසේ මෙතෙන්ට තනියෙන් එන්නෙත් නෑ. ඒ ලෝකෙට දාගන්න. ලකින්න ඕනේ ඕක ඇහුවත් ඇති. ඕන ආයතනකින් දාගන්න පුළුවන්. හරි. ඔක දාගත්තට පස්සේ අර නිකන් හෙවණෙල්ලක් දැක්කත් අන්න ඉන්නවා. හරි ඉන්නේ අර කීපෝ හොල්මන්. ඒ අපිට බලන්න ඕන එක ඊළඟට අපි හදාගන්න. ඒ ඔක ලෝකෙට අයිති දැකීම අපිට ඇති වෙලා තියෙන්නේ ආයතනවල ඇත්ත දැක්කේ නැති හින්දා. හරි. බුදුහාමුදුරෝ ලෝකය කියලා කියනවා ඇහැයි රූපේ. කනයි ශබ්දේ. නාසයයි ගන්ධ සුවඳයි. දිවයි රසයි. කයයි ස්පර්ශයි. මනසයි දහමයි. ඒක හයයි. ආයතන හය තමයි ලෝකය කියන්නේ. අපි කියන හැම දෙයක්ම ඔය හය මුල් වෙලා හටගත්තු දේවල්. ඔය හය මුල් වෙලා හටගත්තු දෙයක් ගැනමයි අපිට කතා කරන්න පුළුවන්. මොකද විඥාණයකට අහු වෙලා තියෙන්නේ ඔය හයෙන්. ඔය හයට අහු නොවුන දෙයක් ගැන දැනගන්න විදියක් නැහැ. ඊළඟට විඥාණයෙන් කියන දේ තව තව වැඩි දියුණු කරනවා. ආයතනකින් මොනවා හරි යන්තම් දැනගෙන ඊළඟට ඒක ගැන ආයෙ ආයෙ හිතලා අපි තව තව ඒවා හදා
ගන්නවා.
ඔව්. තව තව විඥාන හදනවා. චක්කු විඥාණයෙන් මොනවද දැනගෙන
තියෙන්නේ?
රූපයක් දැක්කා. ඇහැක් තියෙනවා. ওই ටික දැනගෙන නේද? ඇහැයි රූපේයි තියෙනවා කියලා දැනගත්තා නම් ඒකට චක්කු විඥාණේ හටගෙන. ඇහැක් හටගෙනද? රූපයක් හටගෙනද? ඒවත් හටගෙන. නේද? ඒකට ඇහැයි රූපේයි චක්කු විඥාණයයි හටගෙන නම් ඔකට කියනවා පස්සේ. එතකොට දැන් ලෝකෙට අයිති දේවල් තියෙනවා. ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. රූපේ මොකද්ද කියලා තාම දන්නේ නැහැ. එහෙන් දකින්න දෙයක් එළියේ තියෙනවා කියන එකට ගිහින්. ඇහත් ධාරා අරගෙන රූපෙත් ධාරා අරගෙන. ඒක ඇසෙත් දැසගෙන රූපෙත් දැසගෙන. ඔකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. රූපයක් දැන් අපි බාරගන්නවා. නේද? ඇහැ කියන එකයි රූපය කියන එකයි තියෙනවා කියන අදහසට ගිහින් නේද ඒතකොට? ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා විඤ්ඤාණෙත් තියෙනවා. ඒ මොහොතට හරි තියෙනවනේ. නේද? ඉතින් ඒ දැනගත්තු රූපේ ගැන ආයේ හිතනවා කියන්නේ. දැන් අර දැනගත්තු මොහොත ඉවරයි. ඒ රූපෙත් නිරුද්ධ වෙලා, ඇහත් නිරුද්ධ වෙලා, විඤ්ඤාණෙත් නිරුද්ධ වෙලා. ඒක දැනගත්තා. හැබැයි ඒක නිරුද්ධ වුණේ නිකන් නෙවෙයි. ඊළඟට හිතන්න දෙයක් ඉතුරු කරලා. අනේ දැන් තියෙන බවක් තියෙනවා. මොකද්ද ඔය රූපයක් තියෙනවා ඈ? ඊළඟට ඔන්න ඒ රූපේ ගැන හිතන. දැන් හිතනකොට හිතන්නේ මොකෙන්ද? මනසෙන්. නේද? එතකොට මනසට හිතන්න දෙයක් තියෙනවා. මනසට හිතන්න දෙයක් තියෙනවා. මනසට හිතන්න නැත්තම් අරමුණු කරන්න දෙයක් තියෙනවා. එතකොට මනස අරමුණු කරන දෙයට අපි නමක් දෙනවා මොනවද? ධම්ම. මන ධම්ම. ඇහැට රූප වගේ මනසට ධම්ම. මේ ධම්ම කොහෙද තියෙන්නේ? එළියේ තියෙනවද? සිත අරමුණු කරන දේ සිතේමයි. සිතෙන්ම හදලා ගන්න දෙයක් වෙන්න ඕන නේද? එළියේ තියෙන දෙයක් වෙන්න බෑනේ. එනකට අපි හිතන්නේ නම් එළියේ තියෙන දෙයක් ගැන හිතනවා. ආයතනෙත් ඉවරයි. ආයතනෙත් ඉවරයි. ආයතනෙන් ගත්ත දේත් ඉවරයි නේද? මනසට ගිය දේ තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. නේද? දැන් ඔය මතක් කරන්න පුළුවන් බව. උපද්දනවා. අපි තියෙන්නේ වචන ටික දැන් උපද්දන. ඒක දැන් ඉපදිලා මැරිලා ඉවරනේ ඊළඟට හිතෙන්. දැන් හිතෙන් දකින්නා ධම්ම නේද? මනසට ධම්ම. ඔව්. ඒක ගැන හිතනවා කියන්නේ දැන් ආයේ
ඒවා වගේ ඇත්තට
තියෙනවා වගේ. තියෙනවා කියලා ඉතින් හිතනවා. එළියේ තියෙන දෙයක් ගැන තමයි මේ හිතන්නේ. ඒ වෙලාවට තමයි අර ඉස්සෙල්ලා අහපු ඒවා කියන්නේ. ඔය දැන් පේන්නේ නැති වුණාට ඉතින් ඒක තියෙනවනේ. ඒකේ ඒ දෙක තමයි හිතන්නේ. දැන් හිතන්නේ කොහොමද? හිතෙන්ම හදපු දෙයක් හිතට අරමුණු කරනවා. එතෙන්ට යන්න ඕනද ඒක ගැන හිතන්න? නේ? මෙතන ඉඳන් මතක් කරන්න. නේද? ඔය ඉතින් හිතන දේ දකින්න පුළුවන්. ආයේ හැක් උපදනවා ඒක දකින්න. ඔව් තිබුණත් හොඳයි. තව ටිකක් අපිට ඒක ගැන තියනවා කියලා හිතන්න කරුණුවේ දුනොත්
දැන් අපි ගෙදර යනකොට කොහොම හරි දැන් ගෙදර නැත්තම් මම හිතන්න පුළුවන් එතන තිබ්බේ නැති ඒක තමයි ඉතින් දැකලා තියෙන්නේ. ඔව්. මේ යනකොට අපෝ ඒක තියනවා.
ඔව්. දැන් තිබුණා හරි නැහැ හරි. තිබුණත් මොකද වෙන්නේ? තව ටිකක් ඕක ගැන අරව මේවා කරන්න පුළුවන්. නේද? හිතන්න කියන්න මොනා හරි කරන්න සිත කය වචනේ වැඩ කරවන්න පුළුවන්. දැන් තියෙන දේ බලන්න ගියාම එතන නැති වුණොත් නිකන් ඉඳී. ඊත් හැට තිබුණගේ නෑ කියලා හිතන්න පුළුවන් කියන්න පුළුවන් ක්‍රියා කරන්න කලබලයක් ඇති කරගන්න පුළුවන් නේද? එතකොට දැන් ඔන්න තියනවා කියලා බලාපොරොත්තු වෙලා ගිහාම සිද්ධි දෙකයි දෙන්න පුළුවන්. එක්ක තියේ එක්ක නැහැ. තිබුණත් අපි සිත කය වචනේ වැඩ කරනවා දිගට. නැති වුණා ඒත් සිත කය වචනේ වැඩ කරනවා. නැහැ කියලා අතාරලා දාන්නේ නැහැ නේ නේද? කොහොමද මේක නැති වුනේ? ඉතින් හොයන්න. ඈ?
ගැටලක්
නැහැ. ඒත් ඉතින් මේ අර කලින් තිබුණ එක දැන් නැහැ නේ. මම හිතන්න දෙයක් තියෙනවා නේ. ඔක තමයි වැඩි. තියෙනවා කිව්වත් අපිට වැඩ තියෙනවා නැහැ කිව්වත් තියෙනවා වැඩ. කර්ම කරන්න පුළුවන්. තියෙනවා කිව්වත් කර්ම කරන්න පුළුවන් නැහැ කිව්වත් කර්ම කරන්න පුළුවන්. ඔක තමයි වැඩේ. ඇත කියන දෘෂ්ටියත් සසරේ ගෙනියනවා. නැත කියන දෘෂ්ටියත් සසරේ ගෙනියනවා. ඒක සසරෙන් ගැලවෙන්න නම් ලෝකේ ඉක්මවා යන්න නම් ඔන්න ওই දෙකටම අහු වෙන්නේ නැති පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් දේශනා කළේ. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතු, නැත කියන දෘෂ්ටියටත් වැටෙන්නෙත් නැතු, ඒ තථාගතයෝ පටිච්ච සමුප්පාදයක් දේශනා කළා. ඒක පටිච්ච සමුප්පාදිතේ තේරුම් ගත්තොත් ඇත කියන එක අල්ලගෙන කර්ම කරන්නෙත් නැහැ, නැත කියන එක අල්ලගෙන කර්ම කරන්නෙත් නැහැ. කර්ම කරනවා කියන්නේ ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හදනවා. මොකක් හරි ගැන හිතනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හදනවා. ඇයි හිතනකොට දැන් හිතන රූපයක් නැද්ද? රූපයක් ගැන නේද හිතන්නේ? අන රූපයක්. ඒක හින්දා සතුටක් හරි දුකක් හරි එන්නේ නැද්ද? එන්නේ. එහෙම කද්ද? වේදනාව. රූපේ තියෙනවා වේදනාව තියෙනවා. ඒකට අපිට සංඥාවක් නැද්ද? මොකක් ගැනද මේ හිතන්නේ කියලා එහෙම සංඥාවකුත් තියෙනවා. නේද? සංඥාව තියෙනවා. දැන් හිතනවා කියන්නේ චේතනානේ. ඒක සංඛාර. පුඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්, ආනෙන්ජාභි වෙන්න පුළුවන්. පින්පව්
නැත්නම්
අපෙන් ඔක්කොම පුඤ්ඤාභිහරි තමයි වෙන්නේ. අපි යොක අල්ලගෙන භාවනා කරනවා නම් සමහර විට අනින්ජාබිත් වෙන්න පුළුවන්. එතකොට ඒ තුනම සංඛාර. පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි. ආනෙන්ජාභි කියන්නේ අර ඒකේ හිත එකඟ කරගෙන ඒකටම හිත එකඟ කරගෙන වෙන ඒවාට යන්න නොදී සමාධියක් වඩාගෙන ධානය මට්ටමට යන්න පුළුවන්. එතකොටත් ඒත් කර්ම තියෙනවා. ඒකට කියන්නේ ආනෙන්ජාභි. ඔය තුනටම විපාක දෙන්න පුළුවන්. ඒක නිකන් හිතන්න මැරෙන මොහොතේදී ඔය තුනෙන් එකක් වුණා කියලා. මොන දැන් තියෙන බවක් මතක් කරගෙන නේද? හොඳ පැත්තෙන් හිතන්නත් පුළුවන්, නරක පැත්තෙන් හිතන්නත් පුළුවන්. නැත්නම් ඒකට හිත එකඟ කරගෙන වෙන ඒවා හිතන්න නැතුව ධානය මට්ටමට හිත යන්නත් පුළුවන්. තකවිත උන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජා. දැන් මැරෙන මොහොතේ ඔවයින් එකක් නෙන්නේ සිහි වෙන්නේ නේද? මැරෙන මොහොතේ ওই චේතනාවක් මොකක් හරි ආවා කියලා හිතන. දැන් මොකද වෙන්නේ? උපදීද නූපදීද? බුදුහාමුදුරන්ට පුළුවන් ධානවලට සමාදින්න. රහතන් වහන්සේලාට පුළුවන් ධානවලට සමාදින්න. හැබැයි ඒවට අපි ආනෙන්ජාභි කියන්නේ නැහැ. ඒවා අවිද්‍යාවෙන් කරන කර්ම නෙමෙයි, සංඛාර නෙවෙයි. ධ්‍යාන කිව්වට ඒවා විපාක දෙන්න පුළුවන් මට්ටමේ ඒවා නෙමෙයි. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් කරන ඒවා නෙමෙයි. ලෝකෝත්තර කෙනා
සමාවෙන්න ඔක්කොම නිරෝධ සමාපatti සම්පූර්ණ ඊට පස්සේ ධ්‍යාන වලට යන්න ඔක්කොම ආතල්
ඊළඟ ආනෙන්ජාපි සංඛාර කියනකොට අර ලෝකෙට අයිති මට්ටමේ ධ්‍යාන. ඒක රහතන් වහන්සේ ගැන නෙමෙයි එතකොට කියන්නේ. රහතන් වහන්සේගේ වට කියන්නේ ක්‍රියාසිට කියලා. ඒවා කර්ම නෙමෙයි. මොකද ඒවට විපාකයක් දෙන්න බෑ. විපාකයක් දෙන්න නම් කෙනෙක් ඉන්නේ නැහැ. නේද? විපාක දෙන්න කෙනෙක් නැහැ. දැන් සාමාන්‍ය කෙනා ධානය වැඩුවම ඒකට විපාක දෙන්න කෙනෙක් ඉන්නවා. එයාව බ්‍රහ්ම ලෝකේ උපද්දන. ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකේ උපතක් ලබා දෙන්න පුළුවන්. ඒකට පුඤ්ඤාභි සංඛාරයක් නම් ඒකට අදාළ සුගති ලෝකෙක උපතක් ලබා දෙන්න පුළුවන්. අපුඤ්ඤාභි එකක් නම් ඒ දුගති හතරෙන් එකක් ඒකට අදාළව එහෙම ඒ විපාකයක් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිසංවි. දැන් ඔන්න තව භවයක් ලැබුණා. අරක තියෙන භවෙන් නේද? අපිට සිහි කරගන්න දෙයක් තිබුණ භවෙන් තව දිග භවයක් හදාගත්තා. ඒ කියන්නේ ඒක මරණාසන්න මොහොතේ වුණා. චුතිසිතේදී ප්‍රතිසංවිය ලබා දෙන්න. මතක් වෙනව නේද ඔය?
හිතගෙන
නුවණින් බලා හිටියොත් ඔන්න හිතේ ඇත්ත දකින. ඇත්ත දකින. දැන් මුලාවෙන් දැක්කහමනේ ඔය මතක් කරලා දෙන දේ අන්න අරෙහි තියෙනවා කියන. එතන ප්‍රතිසන්දිය ලබනවා ඒකට අදාළ. දැන් ඕක මනස වැඩ කරන හැටි ගැන නුවණ පිහිටියොත් මනසෙන් හදපු දෙයක් මනස පෙන්වන. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනෝමය දෙයක් ධම්ම කියලා මනසටම පෙන්වන. එතකොට අපි දන්නවා මේක මනසෙන් හදපු ස්වභාවයක් නේ. ආයේ එළියේ තියෙන දෙයක් ගැන හිතනවා නෙවෙයි. හේ. ඒ මට්ටමට සිහිය පිහිටුවොත් දැන් අල්ලගන්න දෙයක් නැහැ. එතකොට පිරිනිවන් පාන්න පුළුවන් අර කොහෙවත් උපදින්න නැතුව. නොක් කරන්න පුළුවන්. දැන් ඔක try කරලා බලන්න කරන්න පුළුවන්ද කියලා. අර මැරෙන මොහොතේ කරගන්න පුළුවන් නම් හරිද? ඒත් මැරෙන මොහොතේ කරන්න පුළුවන් වෙන්නේ දැන් පුළුවන් නම්. ඔව්. දැන් ටිකක්. නේද? පුරුදු වෙන්න එපේ. ඔව් දැන් ආයතන ටික හොඳට බලනකොට පේනවා ඕ ආයතන වලින් මේ හදනව නෙමෙයි මනසෙන්මයි ඒකත් ඇහැ කියන මේ ෆිසිකල් ඇහෙන් මොනවා හරි හදනව නෙමෙයි ඒකත් අන්තිමට මනසෙන්මයි කියන්නේ හ්ම් ඒ මට්ටමට දකින්න පුළුවන් නම් ඉතින් බොහොම හොඳයි. ඒක ලේසි නෑ. අර හොඳට තේරුම් ගත්ත කෙනාටයි ඒක පුළුවන්. ඔව්. ඇහෙන් වර්ණ රූපයක් හැදුවා නම් ওই වර්ණ රූපේ දැකලා තියෙන්නේ මනස. එතන මනසෙන්ම හදපු වර්ණ රූපේ තමයි මනස දකින්නේ අන්තිමට. ඒ ඔය ඇහෙන් හැදුවා. දැන් මුලින්ම හිතන්නේ අර කොළ පාට තියෙන ගහේ කියලා නේද? දැන් ටිකක් ඔන්න ඇහැගෙන මුණින් බලනකොට බලනකොට පේනවා ගහේ තියෙන පාට නෙමෙයි ඔය ඇහෙන් හදලා දීපු එක නේද? ඇහෙන් හදලා දීපු එකක් නම් මේ දකින්නේ අපි එළියේ තියෙන ගහද දැකලා තියෙන වර්ණය කියන මනස ඇහැට ඇහැට පේන ස්වභාවය අපිට පේන එකනේ අපි දැනගන්නේ වෙන කෙනෙකුට පේන එකක් නෙමෙයි. එයාට ඉතින් එයාට කොළ පාටි ප්‍රශ්න නෑ, එයාට තියෙන රතු පාටි ප්‍රශ්න. ඔක තමයි කියන්නේ. හිත දැනගන්නේ එක මතයි ලෝකේ තියෙන්නේ. දැන නොගන්න එක ගැන එයාට ප්‍රශ්නයක් නෑ. දැන් රතු පාටට පේන ගැන කොළ පාට ගැන ප්‍රශ්නයක් නෑ. ඒක අපිට තියෙන ප්‍රශ්නය. ආ මේ කොළ පාට අර රතු පාට වගේ පේනවනේ. දැන් කාටද ප්‍රශ්නේ තියෙන්නේ? අපි හිතන්නේ යාට තියෙන්නේ ප්‍රශ්නේ කියලා. එනවාට ප්‍රශ්නේ තියෙන්නේ අපට. එයාට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක තමයි ප්‍රශ්නේ හදාගන්නේ. අපි හදාගෙන එයාගේ ඔළුවටත් දානවා. නැත්තම් එයාට තියෙන්නේ මේ රතු පාටේ ප්‍රශ්නේ විතරයි. එයා රතු පාටනේ දැනගන්නේ. ඒකයි මං කියේ දැන නොගන්න දේ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒකත් කොහෙන් හරි කවුරු හරි කියලා හරි දැනගත්තොත් ඔන්න එදාට තමයි ප්‍රශ්න. තරමි හිතෙන්ම හදපු දෙයක් හිතෙන්ම දකිනවා. එතකොට දැන් ඇයි මේ ඇහක් හදාගෙන තියෙන්නේ? තණ්හා. මොනවට තණ්හාවද? දකින්න තියෙන රූප, දකින්න තියෙන තණ්හා. ඇහැට තියෙන තණ්හාවට නෙමෙයි ඇහක් හදන්නේ. රූප දකින්න තියෙන තණ්හා. නේද? අපි රේඩියෝ එකක් හරි TV එකක් හරි ගේන්නේ ඒකට තියෙන තණ්හාවටද? ඒකට තියෙන තණ්හාවට ගෙනාව නම් ඒක අර කබඩ් එකක දාලා ලොක් කරලා තියෙනවා. එහෙම ඉන්න අයත් ඉන්නවා. ඒක බලන්න නේතුව. එහෙම තමයි හිතෙන්නේ. අපිට හිතෙන්නේ මේ රෙද්දේ සුදු පාට තියෙන්නේ කියලා. ඔක තමයි මුලින් හිතන්නේ. අර කොළ පාට තියෙන්නේ ගහේ කියලා නේ හිතන්නේ. ඔක්කොලාටම මේ ලෝකේ මට්ටමින් දකින අය හැමෝටම එහෙම තමයි හිතෙන්නේ. අර එළියේ තියෙන එක තමයි මේ දැනගත්තේ. ඒක තමයි ඒක ලෝකෙට අයිති දැක්. ඒක එහෙම තමයි. ඔව් ඉතින් දැන් මම කියන්නේ දැන් රතු පාට කණ්ණාඩියක් දාලා බලන්න. ඔව් එහෙම හිතන්නකෝ. ඊළඟට රතු පාට කණ්ණාඩියක් දාලා බලන්නකෝ. එතකොට හිතයි දැන් රෙද්දෙන් පිට වෙන්නේ රතු පාට.
එතකොට වෙලා තියෙන්නේ කණ්ණාඩියෙන් එන්නේ අර පාට හදේ රතු විතරයි. ඒක අනිත් ටික අයින්
වෙනවා. තාම එකෙන් එන්නේ සුදු පාට. තාව කියනවනේ. දැන් ඇහැ සකස් කරලා දීලා තියෙන්නේ මොකද්ද ඒකට? රතු පාටනේ.
ඔව්. යාකට ආපු විදිහට ඒක සකස්. පාට ආපු විදිහට
සකස්. දැන් ඇහැට එහෙනම් රතු පාට ඇවිල්ලා
තියෙනවා.
දැන් රතු පාටම මුලින් දැක්කනම් හිතයි ආයෙරෙද්දෙන් රතු පාට පිට වෙනවා. ඉස්සෙල්ලා සුදු පාට දැක්කයින්දනේ දැන් සුදු පාට තමයි තියෙන්නේ. ඈ රතු පාට වෙලා තියෙන්නේ ඇහෙන්. එහෙමනේ දැන් කියන්නේ නේ. තාම ඒකෙන් එන්නේ සුදු පාට. මේ කොලේ දාපු හින්දා මෙතනින් රතු පාට කරලා දෙන්න. ඒක තමයි. නෑ ඔය කොලේ දාපු බව දන්නේ නැත්තම් ඇහැ අරින්කොටම මේ දාලා තියෙනවා නම් කොලේ අපට හොරෙන් නැන් රවටෙනවා. ඒක තමයි ඔය මුලින් සුදු පාට කියලා රවටු. ඒ දාලා තියෙන කණ්ණාඩියෙන් සුදු පාටට පේන්න තමයි බැලුවේ. ඒක දාලා කියලා දන්නේ. يعني මේ ඇහැ තුලින් මේක බැලුවා කියලා දන්නේ. අපි හිතන්නේ එළියේ තියෙන එකම දැක්කා. ඒකනේ ඒකෙන්. ඉතින් එහෙම හිතන කන්නේ ඒකෙන් සුදු පාට එනවා කියන්නේ. මේකයි ඒ සුදු පාට බාහිර දෙයට අයිති කළා. ඔකම තමයි අර කොළ පාට බාහිර ගහට අයිති කළා. ඔක තමයි ලෝකෙට අයිති දැක්. ඒතකොට ඒ දැක්මේ ඉන්න හැමෝම හිතන්නේ මේ විදිහට. එකත් එහෙමයි. ඔව් කියා දුන්නට අපේ විශ්වාසෙත් තියෙනවා. දැන් පොඩිම කාලේ අහන්නේ මේ පේන්නේ මොකද්ද කියලා. නේද? එතකොට ඇත්තටම මේ ඇහෙන් පෙන්වන්නේ මොකද්ද කියලා යහන්නේ. ඉතින් අම්මා කියන්නේ අර තියෙන්නේ ඒ කොළපාට කියලා අර පැත්ත පෙන්වනවා. ඔන්න දැන් ඒක දාගන්නවා. මෙතන පේන එක නෙමෙයි දැන් අතන පේන එක. ඇහෙන් තමයි හදලා දෙන්නේ.
ඇහෙන් හදලා.
මේකනේ ඇහැම ඕන බලන්න. එතකොට මොනවද පේනවා?
පාට පේනවා.
ආ ඒ පේනුන පාට කොහෙද තියෙන්නේ?
මොනවද පාට වලද?
අන්න ඒක කරන්න පුළුවන් නම් හරි. ඇහැ නැතුව පොඩ්ඩක් බලලා මොනවා ගෙමේ. ඒත් ඔය එතන මොකක් හරි හදලා දීපු එකක් නේ ඔය පේන්නේ.
ගපාට රතු පාට කොළ පාට නිල් පාට.
ආ ඔව්. දැන් ඒ පේන ටික එළියේ තියනවා කිව්වොත් හරිද? නෑනේ.
නෑනේ.
ආ එළියේ නෑනේ. ඉතින් ඕකම තමයි මේ කියන්නේ. දැන් මේ ඇහැකින් බලලා ඇහැ හදලා දෙන පාට ටික බලලා ඕක එළියේ තියනවා කිය. ඇහැ උපද්දලා දීපු පාට ටික බලලා කියනවා ඕක එළියේ තියනවා කියලා. එහෙම නෑනේ. ඒක තමයි මේ කියන්නේ. නැති දෙයකට තියනවා කියන්නේ අපි පුරුදු වෙලා. ඔක තමයි තේරුම් ගන්න බැරි දෙය. ඒක නිකන් දැන් හීනයක් දැකලා හීනෙන් දකින්නකොට තියෙනවා වගේ පේනවනේ. ඒකට ඒක තියෙනවා කියලා ඒ මට්ටමින් කතා
කරන්නේ.
සංඥාවේ තියෙන දෙයටනේ දැන් සංඥාව දාන්නේ. ඒ ඒක ගැන කාට හරි කියන්න දැන් සංඥාවක් ඕන වෙනවා. සංඥාව හදන්නේ හිතෙන් දැකපු දෙයට කියන එක අපි දන්නේ. අපි හිතන්නේ එළියේ තියෙන දෙයටයි ওই සංඥාව දැම්මේ කියලා. ඒකයි ලෝකෙට අයිති වුණාම තියෙන්නේ අර එළියේ තියෙන දේ ගැන කතා කරන්න සංඥාව දාගත්තා කියලා හිතන්නේ. උනාට මේ හිතෙන් දැනගත්තු දෙයටයි සංඥාව දාලා
තියෙන්නේ.
හරි ඉතින් ඒක තමයි.
ඒ වන්නයි
ඒ සයිලතිය. ඒක ඒවා හදාගත්තේ කොහොමද?
දැන් ඔපරේෂන් එක කරනකොට අර මේ
ඔය සයිල ටික හරි මොනවා හරි කොහොමද හදාගත්තේ මොකක් හින්දාද? රූප දකින්න තියෙන තණ්හා ආස. ඔයිද අපිට එතකොට දැන් මේ කලර් බ්ලයින්ඩ් කෙනෙක් මොකටද ඒ ඇහැ හදාගත්තේ? එයාට ඕන ගමටද? නෑ එයාට තියෙන්නේ රූප දකින්න තණ්හාවම. අපිට තියෙන්නේ රූප දකින්න තණ්හාවමයි. බල්ලට තියෙන්නේ රූප දකින්න තණ්හාවමයි. හැබැයි ඔතන ඇහි අඩු වැඩි වීමක් වෙලා තියෙනවා. මොකක් හින්දාද? කර්මය. එතකොට තණ්හාව ඔව්. ඉතින් පුළුවන් අපි දිව්‍ය හැක් හදා ගන්න ඕනේ. මේ මනුස්ස හැක් හදා ගන්න. මේ ජීවිතේ උපදිනකොට අපිට පුළුවන් වුණා නම් අපිට ඕනේ හදා ගන්න. එහෙනම් හැමෝම දිව්‍ය හැක් හදා ගන්න. ඇයි බැරි? කර්මය නේ. ඒකට අදාළ පුඤ්ඤාපි කර්මය නැහැ. ටිකක් බාල වුණ කර්මයක් තමයි හම්බ වෙන්නේ. තේරෙනවද? දිව්‍ය ලෝකේ යන මට්ටමේ කර්මයන් නෙමෙයි. අර බව කියලා අරමුණු උනේ. ඒ මට්ටමේදී හිත පුළුවන් නේ අර ಜಾති තුනෙන් ඕන එකකට යන්න. පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනින්ජාභි නේද? එතකොට ඒවයිත් එක එක මට්ටම් තියෙනවා. පුඤ්ඤාභි අපි පවක් කියමු, පවෙත් එක එක මට්ටම් තියෙනවනේ. දරුණු පව් අපි අනන්තරීය කර්ම කියන. ඒ මට්ටමේ ඒවා වෙන්න පුළුවන්. ඊට මෙහා සුළු ඒවා වෙන්න පුළුවන් නේද? එතකොට ඒ මට්ටමට තමයි මොන දුගතියටද යන්නේ? සතර අපායක ගමන් තිරිසන් සත්තුත් එක අපාය. ඒ මට්ටමද, නිරයද, ප්‍රේත ලෝකෙද? ඒක තමයි ඒකේ හැටි
දෙන්නේ.
එතකොට ඒ කර්ම ශක්තිය අනුව දැන් තණ්හාව විතරක් නෙමේ කර්මයක් බලපන්. ඔව්. නැන් දිව්‍ය හැට මේක සමහර විට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් දෙයක් පේන්නේ නැහැ. ඒතර අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපිට මෙතන පිටියනේ පේන්නේ. දිව්‍ය හැට ඕක අනිත් පැත්තේ තියෙන ඒවා පේන්න පුළුවන්. ඒ හැකියාව වෙනස්. එතනත් හැබැයි මතක තියාගන්න ලෝකෙට අයිති දෘෂ්ටියෙන් තමයි ඇහැ පාවිච්චි කරන්නේ. දෙවියොත් හිතන්නේ අර එළියේ තියෙන දේ දකින්නවා. එයාමැත්තේ තියෙන අරේ තියෙන දේ දකිනවා කියලා තමයි දෙවියොත් හිතන්නේ. ඒකයි ලෝකෙටයි දෙය. ඇහැ නිසා මෙහෙම දකිනවා කියන නුවණ නැහැ. එතකොට අපිට එන්න ඕන ඇහැ නිසායි මෙහෙම පේන්නේ. ඔව්. ඒ තමයි මේ ඒ හින්දා තමයි මේක ධර්මයක් අහන්න නුවණින් විමසන්න කියන්නේ. ඇහැ නිසායි පේන්නේ. ඇහැ මුල් වෙලා. ඇහැ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙලා. ඉන්ද්‍රිය ධර්මය ඇහැ. ඇහැ ප්‍රධාන වෙලා අයෝ දැකලා තියෙනවා. අපි හිතන්නේ රූපේ ප්‍රධාන වෙලා කියලා. ඇහැ මුල් කාරණා. ඔව්. ඇහැ හදාගෙන තියෙන්නේ රූප බලන්න ඕන ආසාව. ආසාව තිබුණාට මේක අපිට හැමදේම හම්බ වෙන්නේ නැහනේ. එතකොට ඒකට අදාළ කර්ම තියෙන්න ඕන. ඒවට අදාළ ආහාර තියෙන්න ඕන. ඈ එතකොට තණ්හා කරලා තියෙන්නේ අවිද්‍යාව හින්දා. ඒක අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. කරුණු හතරම යෙදিলা තමයි මේ පේන්න ඇහැ සකස් වුනේ. මේ සකස් වුණ ඇහෙන් සකස් කරපු වර්ණේ රූපේ තමයි ඔය දැක්කේ. හිත දැනගත්තේ. එතකොට ආයතනේ සකස් කරපු ආයතනේ හැකියාව අනුව සකස් කරපු දේ තමයි දැක්කේ. මේ එහෙම හිතුවත් පේනවනේ ඔය එළියේ තියෙන දේ නෙමෙයි දැක්කේ. ඇහැ සකස් කරපු දේ. නේද? එකයි ඕක හොඳට නුවණින් හොඳට බලන්න ඕන. ඒකෝ තමයි ඔය එළියේ තියෙන දේවල් ගැන කතා කරන එක කැඩෙනකම් ඕක කරන්න වෙනවා. නැත්තම් ආයෙ ටිකක් දුර ගිහින් ආයෙ අහනවා. ඒකෝට අර එළියේ තියෙන එක මොකක්ද? ලෝකේ ඉන්න අයත් එක්ක කතා කරනකොට එහෙම තමයි. අපි වතුරට එවෙන බල්ලා එක්ක කතා කරන්න ගියත් අර 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 ඉන්න බල්ලා කියලා තමයි කතා කරන්නේ. බල්ලත් එහෙම තමයි කතා කරන්නේ. අර අර ඉන්න බල්ලා. ඒ දෘෂ්ටියේ ඉන්නකොට එහෙමයි. ඒකයි ඒ දෘෂ්ටියේ නැති කෙනාටත් ඒ මට්ටමින් කතා කරන්නත් පුළුවන්. මම කියන්නේ දැන් පොඩි ළමයි එක්ක සෙල්ලම් කරනකොට ඒ මට්ටමින් කතා කරනවා. ඔව බොරුයි ඔව බොරුයි කියලා හරියන්නේ නැහැ යා සෙල්ලම් battu වෙනකොට. නේද? ඒ මට්ටමින් කතා කරන්නේ කතා කළාට අපි මුලා වෙලා කියලා නැහැ. ඒ වගේ තමයි රහතන් වහන්සේගෙන ඉතින් අනුමානයෙන් හිතන්නේ. අපි මුලා වුණාට රහතන් වහන්සේ අපිත් එක්ක කතා කරන්නේ රහතන් වහන්සේ මුලා වෙලා නෙවෙයි. ඒක ඉහළ මට්ටමක්. ඒක කියන්නේ ලෝකෝත්තර මට්ටම ඒ වගේ දකින්න. අපි ඉතින් ලෝකෙට අයිති මට්ටමෙන් ලෝකෝත්තර මට්ටම කතා කරන්න යයි. ලෝකෝත්තර දැක්මේදී මේ ලෝකේ නැහැ. ලෝකේ ඉක්මවා ගිහී. එතකොට මේ කියන ඒවා එතනට අදාළ නැහැ. හරියට අර වතුරට එබෙන බල්ලා ඉන්න මානසිකත්වෙදී වතුරේ බල්ලෙක් ඉන්නවා. හැබැයි ඒ මට්ටම ඉක්මවා ගිය දැක්මේදී එහෙම දෙයක් නැහැ. අපට එහෙම දෙයක් නැහැ. ඒ වගේ තමයි අපි තේරුම් ගන්න ඕන. අපි ලෝකෙට අහු වෙලා මොනවා හරි කිව්වට ලෝකෙන් එතෙර වුණ කෙනාට ඒව නැහැ. ඒව පිළිහිටන්නේ නැහැ. ඕ ඔච්චර කිව්වත් ඉතින් අපි ලෝකේ තියෙන දේවල් වලින් අහන්න යනවා රහතන් වහන්සේ ගැන. ඒව අදාළ නැහැ රහතන් වහන්සේට. ඒවා සම්මතයක් විතරයි. ඒක සම්මතයක්. නැතුව ඒ අම්මා නැති වුණයි කියලා අමුතු දුකක් එන්නේ
නැහැ.
ඒක එහෙම හිතෙන්නේ නැද්ද? දැන් අර බල්ලා රැවටිලා ඉන්නකොට උගේ රැවටේ මේ මුදවන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? අනුකම්පාවක් එන්න පුළුවන්. මෙයාට උදව් කරන්න ඕන ඇත්ත දැනගන්න. එතනින් එහාට ඒකේ කිසිම මේ සම්බන්ධයක් නැහැ. ඒක කියා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක දැනගත්තයි නොදැනගත්තයි කියලා මේ පැත්තේ හිතට දුකක් එන්නේ නැහැ. මොකද ඇත්ත ඇති හැටි දක්වන්න. ඒකට අම්මට සලකන්න බැරි නෑ. මතුවේ සලකන්නේ කොහොමද? හැබැයි ඔව්. එතකොට ඒ අම්මා වැඩ කරන මානසිකත්වයට යන්න ඕනේ. හරි. ඒ මට්ටමින් මේ මොනවා හරි කතා කරනවා නම් තේරුම් කරනවා නම් තේරුම් කරන්නේ. හැබැයි මේ මට්ටමින් මිදෙනකොට අර ඉහළ මට්ටමින් කතා කරන්න පුළුවන්. ඔව් නැත්තම් බැරි. ඉතින් නැත්තම් තේරෙන්නේ නෑ. මේ රහතන් වහන්සේට සම්මතේ වැඩ කරන්න බැරි කමක් නෑ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ ලෝකෙට අහු වුණා කියලා. ඔන්න තමයි වැදගත්
වෙන්නේ.
ක්‍රියාවල් විතරයි කියන්නේ ඒකයි. ඔන්න දැන් කෙනයි දෙයයි පිහිටලා නෑ. අපට ওই දෙක තියෙනවා. බාහිරයේ දෙයි මේ පැත්තේ එක දැනගන්න කෙනයි පිටලා තියෙනවනේ. ඔබ තමයි දැකීමේ සිද්ධියට අමතරව අපිට පිටිපු අපි හදාගත්තු දේවල් තියෙනවා. මොනවාද? දකින දේ එළියේ තියෙනවා. ඒ දකින්න ඇහැ මේ පැත්තේ තියෙනවා. ඒකයි ওই දෙකම රූප. රූපස්කන්ධය. රූපස්කන්ධය මේ අපි හදාගත්තු දේ. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. රූපස්කන්ධය අපේ මුලාව හින්දා පිහිටෝලා ඒක අපි උපාදාන කරනවා. ඒක ඇත්ත කරගන්න. ඒක මෙහෙම හිතන්න. දැන් රූපයක් වගේ පේන එක අර කීනෙන් පේනවා වගේ කියලා හිතන්න. ඒ රූපස්කන්ධය. දැන් අපි ඔක ඇත්ත කියලා බාරගත්තොත් උපාදාන ස්කන්ධය. එළියේ තියෙනවා කියලා හිතුවොත් උපාදාන
කරනවා.
හීනේ දකින වෙලාවේ මේ දකින්නේ හීනයක් කියලා දන්නව නම් උපාදාන කරලා නැහැ. එහෙම වෙලාවලුත් තියෙනවා. පොඩ්ඩක් ඇහැරිලා ඒ වුණාට තාම අරගත් පේනවා. ඒ වෙලාවට දන්න ඔය හීනයක් මේ දකින්න. නේද? හොඳට නිින්ද ගිහින් ඉද්දී ඇහැරෙන්න කලින් දන්නේ නැහැ. එතකොට ඇත්ත. බයලා කෑ ගහලා ඇහැරෙනකොට හීනයන් ඉඳකලා තියෙනවා. ඒ වෙලාවේ ඇත්ත தත්ත්වෙත් පේනවා හීනෙත් පේනවා. පේනවා කියන්නේ මතක් කරගන්න පුළුවන්. නේද? ඒ වෙලාවට තමයි ඇත්ත ටිකක් පේන්නේ. හරි. එතකොට දැන් හිතෙන් මොනවා හරි දැනගන්නවා කියන්නේ හීන මට්ටමක් වගේ නේද? හිතෙන්ම හදපු දෙයක් හිතෙන්ම දැනගන්න ඕන. හිතෙන්ම හදපු දෙයක් හිතෙන්ම දැනගන්නවා කියන්නේ හීන මට්ටමක් නේද? ඔක තමයි කියන්නේ මනසෙන් ධම්ම දකින්නවා කියලා. ධම්ම කියන්නේ මනසෙන්ම හදපු දෙයක්. ඔව්. අපිත් ඕක කරනවා. අර හැමෝම පිස්සු හින්දා ඒගොල්ලන්ට පිස්සු කියන්නේ. හැමෝම පිස්සු නම් දොස්තරට තමයි පිස්සු. පිස්සුට කියන්නේ. ඒගොල්ලන්ගේ සම්මතය ඒගොල්ලෝ. අන්න හීනයක් බව දැනගත්තාම ඇත්ත කරලා කරන කර්ම ටික යෙදෙන්න බෑනේ. දැන් මේක හිතට පේන දෙයක් විතරයි. හිතෙන්ම හදපු දෙයක් හිතට පේනවා කියලා දැක්කොත් අපි ඕක එළියේ තියෙනවා කියලා හිතාගෙන කරන කර්ම ටික යෙදෙන්නේ නැහැ. අන්න උපාදානය කරලා නැහැ ඒකට. බාර අරන්නේ නැහැ. නැහැ. තේ නැති වෙන එක තමයි කියන්නේ. ඔවා තියා ඉරහඳ තාරකාවක් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. මොකද ඒවත් අපි හිතෙන්ම හදලා තියෙන්නේ. ඔව්. ඒක තමයි එතනින් පටන් ගන්න. ඇහෙන් හරි කනෙන් හරි ඒවයින් පටන් ගන්න. ඒවා තමයි හිතට වඩා අල්ලන්න ලේසි ඒවා. හිත ගැන අපිට ඔහොම එහෙම බලන්න බෑ. මොකද හිතෙන්මනේ හිත දිහා බලන්න තියෙන්නේ. ඒක ඊට වඩා අමාරුයි ලේසි වගේ පෙනුනා. ඔව් ඒක තමයි මේ මුලාවයි දිට්ටි ඒව බලවත් කුරුද්දට ඒ ටික වැඩ කරනවා. දැන් නුවණින් පෙන්නකොට ඒ කියන්නේ දැන් හරි දැක්ම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගෙන අපි පෙන්නනවා. ඔහොම හිතුණට ඔයදී තියෙන දේ දැක්කා කියලා හිතුණට ඒක නිමේ වෙලා තියෙන්නේ. මේ ඇහෙන් උපද්දපු දේ දැකලා කනින් උපද්දපු දේ දැනගෙන නේ. එළියේ තියෙන සද්දය ඇහුවා කිව්වට ඔය කනෙන් උපද්දපු සද්දය තමයි අහලා තියෙන්නේ. එළියේ තියෙන පාට දැක්කා කිව්වට එළියේ පාට නෙමෙයි ඇහැ උපද්දලා දීපු පාට නම් දැකලා තියෙන්නේ. ඔක ආයේ ආයේ හිතට පෙන්වන්න. දැන් ඉන්ද්‍රිය සංවර වෙන්නේ එක විදිහක් තමයි. අර ඇහෙන් දකින දකිනදී ඒක ගැන හිත හිතා සංවර කරන්න පුළුවන්. අනිත් විදිය තමයි ඇහැ ගැනම බලලා මොනවද දැක්කත් කමන්නේ නැහැ හැට පුළුවන් මෙච්චර කියලා දකින්න.
දැන් ඉන්ද්‍රිය සංවර කරනවා කියන්නේ එක එක දැක දැක දෙයට ඇදිලා යන්නේ නැතුව ඉන්නේ.
ඒක විදිහක් කරන්න පුළුවන් එක විදිහක්. ඔය සංවර කිරීම කරන්න බැයිද? ඇහැගෙන දැක්කහම ඇහෙන් උපදලා දෙන දේ දැක්කා. එතකොට අපිට එකින් එක එළියේ තියෙන ඒවට මොනවා හරි අනිත්‍ය හරි මොනවා හරි කරන්න වෙයිද? අමාරු වින්ද තමයි තිලේදි. පුළුවන් නම් හොඳයි. ඉතින් ඒක හැමතිස්සෙම කරන්න ඕන. දකින දකින එක එක වර්ගයටත් කරනවා. නේද? එක එක විදිහ. අර පාරේ යනකොට එක එක කටුව ගලවලා විසි කර කර යන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ සරෙප්පු දෙකක් දාගෙන මොන જાතියේ කටුව තිබුණත් කවන්නේ මං සරෙප්පුව දාගෙන. සරෙප්පු ගන්න සල්ලි නෑ. මං ඒ සල්ලි ටික හොයාගන්න එක තමයි මේ කරන්නේ. ඇහැ පිරිසිඳ දැක්කනම් හොඳ සරෙප්පු දෙකක් දාගත්තා වගේ තමයි. ඕන දෙයක් ඇහෙන් හදලා දීපු දැන් අපි අහුවෙන්නේ. මෙහෙම නැත්තම් අහුවෙන එක වෙන වෙනම බලන්න වෙනවා. කොයිකද ලේසි. ඉතින් මුලින් ලේසි බාහිර දේවල් එකින් එක අරන් අයින් කරන එක. ඒක තමයි ඒකට පූර්ව ප්‍රතිපදාව කියලා දීලා තියෙන්නේ. ඒ පූර්ව පදාව ප්‍රතිපදාව ටිකක් වඩනකොට පේනවා මීට වඩා ලේසි නෙමේ වැඩේ කරන්න. හැබැයි දකින්න ශක්තිය එන්න ඕන. එතකම් පූර්ව ඒ ශක්තිය එන්නේ අපි බාහිරේ වට ඇලිලා වැඩි නම්. එතකොට ඒ වයින්මයි කරන්නේ. ඒකයි දැන් කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඇලීම් ගැටීම් බලවත් නම් ඉස්සෙල්ලා ඒවා තුනී කරගන්න ඒ අරමුණ අරන් පොඩ්ඩක් කඩලා බලන්න. අසුබය බලන්න. අපේ ශරීරයට තියෙන ඇලීම බලවත්. එන්ද ඔක එක එක විදිහට අපි අසුබය මෙනෙහි කරමු. ඒක අර බලවත් කෙලෙස් තුනී කරගන්න අඩු කරගන්න. එතකොට අපේ හිත පැහැදිලි වෙනවා. ඇලීම අඩු වෙන්න හිත සංසුන් වෙනකොට හරි පැහැදිලි වෙනවා. අන්න එතකොට විදර්ශනය කරන්න පුළුවන් මට්ටමකට එනවා. මේ විදර්ශනය පටන් ගන්න ආයතන, ඒ කියන්නේ මේ ඇතුළ බලන්න පටන් ගත්ත දවසක තමයි විදර්ශනය. බාහිර ලෝකේ බලන තාක්කල් පූර්ව ප්‍රතිපදාව. ඒක කෙටි කරලා තමයි මේ ආයතන 6මයි ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සබ්බ සූත්‍රයේ. ඒක කෙටි කළාට ඒක දකින්න ලේසි නෑ. ඒක හරි. ඒ තමන්ව විශ්වාස කරනකම් තමන්ට ඒ විපාක එනවා. ඔව් එහෙම එකක් තියෙනවා. නැ අපි ඇහැ විශ්වාස කරනකම් ඇහෙන් පේන රූපවලට අපිට විපාක දෙන්න පුළුවන්. ඇහැ පිරිසිඳ දැක්ක දවසට ඇහෙන් එන විපාක ඉවරයි. ඒ
විපාකයත් අපිම හදනවා දැන්නේ.
අපිම තමයි හදන්නේ.
විපාක.
ඔව්. ඒකනේ ඒක නවත්තන්න පුළුවන් නැත්තම් නවත්තන්න බෑ. රහත්. ඔය හින්දමයි රහත් වෙන්න පුළුවන්. වෙන කෙනෙක් විපාක දෙන්න කියන අපි කොහොමද නවත්තන්නේ? ඒ මෙච්චර කල් කරපු ඒවා. සසරේ. ඒවා නවත්තන්න පුළුවන්. මේ විපාකෙත් අපිම සකස් කරන්නේ. අපේ මෝඩකම හින්දම, මුලාව හින්දමයි අපි. විපාක දෙන්න ශක්තිය, ඒ කියන්නේ ඔව් අපි ඒකට හැකියාව දීලා තියෙනකන් විපාක දෙන්න. ඒකයි ලෝකේ ඉන්නකන් විපාක දෙන්න. ලෝකෙන් එතර වෙනකොට අර ලෝකෙට අයිති විපාක වලින් ටික ටික අයින් වෙනවා. අපි මොකක් හරි දෙයකට ඇලුම් කරනකන් ඒකෙන් අපිට විපාක දෙන්න පුළුවන්. ඒක නැති වුණොත් අපි දුක් විඳිනවා. ඒක ලැබුණොත් අපි සතුටුයි. නේද? දැන් ඔක අතහැරියගෙනාට ඒකෙන් පුළුවන් ද විපාක දෙන්න? ඒක හොරකම් කළත් විපාකයක් නැහැ. කවුරු හරි කෙනෙක් තිබ්බත් විපාකයක් නැහැ. විපාක කියන්නේ ඒක බාර ගන්න නැහැ. ඒකෙන් දුකක් සකස් වෙන්නේ
නැහැ. හැබැයි එහෙම නම් දුක අඳුරන දරන්නේ පෙරාත්මක මේ මානවයන් වබලාගෙන ඉඳයි කියන සතුටු වෙලා නිසා මේ ආරම්භ
දුක ඔව් ඒකට විපාකේ සකස් වෙනවා. මම මේ කියන්නේ විපාකේ බාර ගන්න නැහැ කියලා. මම මෙනිකක් ගෙනත් තියන්න පුළුවන්. ඉතින් අපි ඒක බාර ගන්න නැත්තම් මැනික හොර කරන් කරගෙන යන්නත් පුළුවන්. ඒකෙත් අපිට ගාණක් නැහැ. ඒ විපාකේ තියෙනවා. අපි හොරකම් කරපු හින්දා අපේ මැනික හොරකම් කරගෙන ගිහින්. හැබැයි දැන් හැකියාව තියෙනවා ඒකෙන් දුක් නොවිඳ ඉන්න, ඒකට අහු නොවී ඉන්න. අපි විඳින දුක නෑ.
කිව්වට
තේ ඒ කියන්නේ ලෝකෙට අයිති අයනේ. හරි, ඔළුවේ කැක්කුම හැදෙනවා. හරිද? ඔළුවේ කැක්කුම හැදෙන්නේ නැතුව නෙවෙයි. හැබැයි ඔළුවේ කැක්කුම බාර ගන්න කෙනෙක් නැහැ. මේක ශරීරයට හැදුනා. දැන් ශරීරයේ අයිතිකාරයෙක් නැත්තම්. දැන් අපි මේ ශරීරයට හැදෙන කැක්කුම් අපි බාර ගන්න හින්දානේ අපි හඳත්. රාහක තියෙන කකුලක් රිදෙනවා, මේ මට රිදෙනවා මා කියලා අපි අරගෙන. ඒක කරන්න බැයිද? බාර නොගෙන කියන්නේ දැන් දැන් ලෝකෙට අයිති මට්ටමේ අපි හිතමු දැන් මැනික වෙනුවට අපි සල්ලි දාමු. හරිද? සල්ලි හම්බ වුණත් අපිට සල්ලි වලින් ලෝකෙට අයිති වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා. හරි? සල්ලි නැති වුණොත් ඒ ටික කරන්න බෑ. ඔතන වෙනස තියෙන්නේ සල්ලි තිබුණයි නැහැයි කියලා මේ පැත්තේ දුකක් නැත්තම්. වැඩේ කරනවද නැද්ද කියන එක ඒක වෙන්න පුළුවන්, කරන්න පුළුවන්. ඒක බැරි වෙන්නේ. වෙනස තියෙන්නේ ඒ මොනවා කළා මේ පැත්තේ කිසිම සැලීමක් වෙන්නේ නැහැ හිත. ඉතින් බණ නවත්වන්න පුළුවන්. ඉතින් බණ මොකටද බණ
කියන්නේ?
ඉතින් ඒක තමයි.
හරි.
දැන් බණ නවත්තපු එක වුණා. වෙන කෙනෙකුට බාරක් දුන්නා. හැබැයි බණ නැවැත්තුවා කියලා කිසිම දුකක් බුදුහාමුදුරන්ට නැහැ. තේරෙනවද? ඒකෙත් එච්චර තමයි. ඉතින් වේදනාව තියෙනවා. ඉතින් ශරීරේට වේදනාව තියෙනවා. ශරීර වේදනාව බුදුහාමුදුරෝ බාර අරන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට පේනවනේ. ඇයි දැන් බණ කියන එක නැවැත්තුවේ? එතකොට ඒ ලෝකෙට අයිති මට්ටමේ එකට උත්තර තියෙනවා. හැබැයි වෙන කවුරු හරි නෙමෙයි ඒ හදපු දේ තමන් බාර අරන්න. ශරීරය සම්පූර්ණයෙන් අතහැරියට පස්සේ ශරීරයට ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වයින් දුක් වෙන්න කෙනෙක් නැහැ. තේමන? අපි ගෙයක් හදලා කොහේ හරි තිබ්බට පස්සේ ඒකට වැස්සෙන් හුලඟෙන් අරවයින් මේවෙන් හානි වෙන්න පුළුවන්. ඒක බාර ගන්න කෙනෙක් නැත්තම්. දැන් ඕක මගේ කියනකම් මම බාර ගන්නවා. ඈ අර ගහක් පෙරිලා අන්න වහලේ කැඩිලා ඉතින් හරි කරදර.
ඒ වෙනසක් වෙන්නේ නැත්නම් ඇයි නාහතට ගියේ?
ඒකේ වෙනසක් වෙන්නේ නැතුව නිවේයි දැන්. බාහිර මොනවා හරි තියනවා නම් ඒකේ වෙනසක් වෙනවා. හරිද? ශරීරය කියන්නේ බාහිර තමයි. ඔන්න ඔක තේරෙන්නේ නැති හින්දා තමයි ඔය ප්‍රශ්නේ
තියෙන්නේ.
ශරීරයේ මම හරි මගේ හරි කරගත්තාමනේ අපිට ඔය ප්‍රශ්න තියෙන්නේ. ආ ඒක තමයි. කාටද කිව්වේ? ඒ ලෝකේ අයිති මට්ටමේ කතා
කරනවා.
එතකොට අනිත් අය බලයි මෙන්න බුදුහාඳුර අපිත් එක්ක තරහ වෙලා.
තරහක් නෑ මම
කියන්නේ.
ඔය කතා කරන්නේ දැන් ලෝකෙට අයිති ප්‍රශ්නනේ.
ඉතින් ඒක අපිට කියලා තියෙන්නේ අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි දැන්.
මම ඉතින් ඒ ප්‍රශ්න තියෙන්නේ ඔය දැන් ශරීරයක් තියෙනවා මට ශරීරයක් තියෙනවා කියලා පිළි අරන් ඉන්නකන් තමයි අපිට ඔය ප්‍රශ්න තියෙන්නේ. අපි කවදා හරි මේ ශරීරය අතහැරියට පස්සේ මේ ශරීරය ගැන ප්‍රශ්න අහයිද? අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් බාර අරන් ඉන්නකම් බල්ලා ගැන ඔක්කොම ප්‍රශ්න තියෙයි. තරහ අරන් බුරයි. කවදා හරි යුව ඒක ඇත්ත දැකලා අතහැරිය දවසට අනිත් බල්ලෝ ටික බිරුවට මෙයාට පුරන්න වෙයිද? නැත්ත අල්ලගෙන
දින්නේ.
කාටද කියන්නේ? ඔයයි තේ නුවණින් ගන්න.
කියන්නේ ඒගොල්ලන් දර්ශනය කරනකොට ඒගොල්ලන් ඒකේ වර්ණාව කියන්න ඕනේ. ඉතින් නැත්තම් කවුරු දෙන්නේ නැහැ ප්‍රදර්ශනේ බලන්න. ඒකට බඩුමුතු දෙන්නෙත් නැහැ. ඒ බඩුමුතු ගන්නකොට ඒක. නෑ,
මන්නේ මේ හැබැයි. නෑ, ඔතන තේරුම් ගන්නකො ඔයා දැන් ධාතු වන්දනා කරන්න යනවා කියන්නේ. දැන් ඔවා අහලා නේ යන්නේ. හරි. දැන් ඇයි අපි ධාතු වන්දනා කරන්නේ? පින් කරගන්න. පින් කරන්නේ මොකටද? ලෝකේ යන්න, භවයේ යන්න. භවයේ යනකොට හොඳ සැප විඳින්න. පිනක්
තියෙනවා.
ඒක අපේ හිත හොඳ පැහැදිලා නේ අපි බලන්නේ. හිත පිරිසිදු. හිතේ සතුටක්.
එතකොට
පින. එතකොට පිනට හොඳ හිත හැදුවාම පුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර වලට ඉතින් විපාක තියෙනවා. හැබැයි ඒක විදර්ශනාව කරන කෙනාට නෙවෙයි. ලෝකෝත්තර දර්ශනයේ තියෙන කෙනාට නෙවෙයි. යාට ඒ ධාතුවිනුත් විදර්ශනාව කරන්න පුළුවන්, මෙතන ඉඳනුත් විදර්ශනාව කරන්න පුළුවන්, තමන්ගේ ශරීරෙනුත් විදර්ශනාව කරන්න පුළුවන්. රහත් වෙන්න ඔය දෙකේ වෙනසක් නැහැ.
සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ධාතුවන්දනාව
මුලින් ශ්‍රද්ධාව උපදවා. එතන වත්තේ එතකොට අපිත් ගිහින් වදිනකොට අපිත් ඒ මට්ටමට වැටිලා.
ඉතින් ඒ කියන්නේ ධාතු කියලා දෙයක් තියෙනවා.
කාටද තියෙන්නේ? කාටද තියෙන්නේ? ලෝකෙට අයිති කෙනාටද අනිත් එක්ක කෙනාටද?
බුදුහාමුදුරුවන් ප්‍රතිගුණ
අපිට කියන්න පුළුවන් අර අපිට කියන්න පුළුවන් අර වතුරට ඉබිලා බුරන බල්ලෝ ටිකක් ඉන්නකොට අර බල්ලෝ හොඳයි මේ බල්ලෝ නරකයි මේගොල්ලන්ට විතරක් බුරන්න මේගොල්ලන්ට බුරන්න එපා. ඔහොම කියන්න පුළුවන්. ඉතින් ඒ මානසිකත්වෙ ඉන්නකම් ඒක තියෙනවා. ඉතින් ලෝකේ යනකම් පින් රැස් කරගන්න ඕවා කරන්න පුළුවන්. හැබැයි ලෝකෙන් එතෙර වෙන්න විදර්ශනාව කරන කෙනාට
ඒක ඕනේ නැහැ.
මොන හරි දහතු කියලා ලෝකෙට ඉතුරු කරලා ගියා. ලෝකයාට එහෙම හිතන අයත් ඉන්නවා. තව කට්ටියක් ඉන්න අර මොන මොඩියු ටිකක්ද දන්නේ නැහැ. එහෙම කියන අයත්
ඉන්නවා.
ඕක අපිට වැඩක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ලැබෙන එක අපිට මොකටද? අපිට ගිහින් දැන් වැඩ දිනනවා. එහෙම කියන්නේ මේ දැන් මේකේ ශ්‍රද්ධාව තියෙන කෙනා. විදර්ශනාව වඩන කෙනා එහෙම කියන්නේ. මොකද එයා දැන් දන්නවනේ, අපි දන්නවනේ ඕක ශ්‍රද්ධාවෙන් කළොත් ඒකට හොඳ විපාක තියෙනවා. මේ ලෝකෙට අයිති මට්ටම. දැන් බල්ලා තරහාරම් බුරනකොට අපි දන්නවා ඌට නරක විපාක තියෙනවා. ඌට අපි උගන්වන්න පුළුවන් නෑ නෑ ඔය මෛත්‍රිය කරන්න, ඔය හොඳ බල්ලෙක් ඉන්නේ, මේ මට්ටමට ගේන්න පුළුවන් නෑ. ඒක එයාට උදව්වක් නේද? හිනක් සිද්ධ වෙනවා. ඒකට මේ මට්ටමට ගේන්න මේවා කරනවා. එතකොට විදර්ශනය කරන කෙනා කවදාවත් තව කෙනෙක්ව අමාරු විදාන වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දුකෙන් මුදවන්න පුළුවන් මට්ටමේ වැඩ තමයි කරන්නේ. දැන් මේ භාවනාවක් ගැන හිතන්නවත් බැරි කිසිම ශ්‍රද්ධාවක් නැති කෙනෙක් අන්න ගිහින් අතන සරණ්‍ය ධාතුන් වහන්සේලා තියෙනවා වන්දනා කරන්න කියලා ඒ යවනවා. මොකද ඒක උදව්වක් වෙනවා. එයාට පිනක් සිද්ධ වෙනවා. හරි.
ශ්‍රද්ධාව ඇති කරගන්න
ඔව් ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ඇති කරන්න ඒක ලොකු උදව්වක්. එතකොට ඒක කරනවා. ඒක කරන්නේ ඒ අනිත් අය ගැන අනුකම්පාව. හැබැයි ඕකේ වෙනස තමයි දැන් විදර්ශනා කරන කෙනා මම මේ වෙලාවේ මේ භාවනාව කරගෙන ඉන්නවා. ඒකද වැදගත් අරක දිහින් වඳිනවා. ඒක තමයි යහන්නේ. දැන් භාවනාවකට යොදා ගන්න එක අර වන්දනා කිරීම දෙක බැලුවහම භාවනාව උසස්, විදර්ශනයේ උසස්. එතකොට ඒ එතන වන්දනා කරන කෙනාට වඩා සමහර විට ඒක බලාගෙන මේ විදර්ශනය කරන කෙනා එතන උසස්. එයාට වන්දනා කරන්න ඕනේ. හරි. ඒක එක එක ලෙවල්ස් වලින් බලන්න පුළුවන්. ඕකෙන් මිදෙන මට්ටමටම බලන්න පුළුවන්. ඒක දැන් පිළිගත්තනේ ලෝකෙට අයිති අයට ඒක තියෙනවා. ඒක ඕක දිහා බලාගෙන කෙනෙකුට පිනක් කරගන්න පුළුවන්, පවක් කරගන්න පුළුවන්, ධානයක් වඩා ගන්න පුළුවන්. ওই තුනම ලෝකෙට අයිති වැඩනේ. ඒකලන්ට ඕන දෙයක් කරගන්න පුළුවන් මේක. හරිද? තියෙන්නේ කාටද? බුදුහාමුදුරන්ට නෙමෙයි, බුදුහාමුදුරුව ගිහිල්ලා ඉවරයි. ලෝකයා අනිත් අයට තියෙන්නේ. බුදුහාමුදුරුව ඕක අතහැරලා ඉවරයි. ඔව්, දෙයක් තිබුණ කාලේ තිබුණ ටික අතහැරියා රහත් වෙනකොට. ඊට කලින් තිබුණා ගොඩක් දේ. ඕක දැන් කොහොම අරගෙන අර මං කියන්නේ අර වතුරට ඉබෙන බල්ලා දැන් බල්ලාගෙන එක එක ප්‍රශ්න අහනවා. ඈ කොහේ තිබුණත් ඉතින් ලෝකෙට අයිති දෙයක් පිළි අරන් ඒක ගැන ප්‍රශ්න අහනවා කියන්නේ ওই උපමාව තමයි දෙන්න දෙන්නේ. ලෝකෙන් මිදුන දවසට ඔය ප්‍රශ්න යෙදෙන්නේ ලෝකෙට අයිති දේවල් ගැන. ඒවා තියෙනවා නම් ඉතින් ඒකට ලෝකෝත්තර කියන්නේ නැහැ නේද? ඉතින් නිවනේ පැහැදිලිවම කියනවා මේ ගෙවල් දරවල් අඹු දරුව කරකබාන ඒවා තියා ඉරහඳ තාරකාවක් නොපිහිටන මට්ටමක් නිවන කියන්නේ. ඒක පැහැදිලිව කියනවා. ඒක ඒක කියලා තියෙනවා. හරිද? ඉතින් ඒ තියෙන ඒවා ගැන ඕන තරම් ප්‍රශ්න කරන්න පුළුවන්.
ලෝකේ ඉන්න කෙනෙකුට තමයි ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෝත්තර
වුණ දවසට අරව තියෙනවද? ඒක නෙවෙයි අහන්නේ නේ.
යාගේ ඉතන.
එහෙනම් ඇති. අපි ලෝකෙට ඉන්නකම් ওই ප්‍රශ්න ටික අහයි. ලෝකෝත්තර දර්ශනයේ ආපු දවසට ඒක තමයි මේ කියන්නේ. ඔය කියන දේවල් ලෝකෙට අයිති මට්ටමේදී තියෙනවා. ඉතින් එහෙම තියනවා කියලා ලෝකෝත්තර කෙනා ගැන කතා කරන්න යන්න එපා. ඔක බුදුහාමුදුරන්ට තිබුණා, රහතන් වහන්සේටත් තිබුණා. ඒක කරන්න බෑ. මොකද අපි මේ මට්ටමේ නෙමෙයි ඉන්නේ. හරි. අපේ මට්ටමින් කතා කරන්න පුළුවන් ලෝකෙට අයිති මට්ටමේ. ඒක ලෝකෝත්තර මට්ටම නෙවෙයි. එතන ඒ ඒ දර්ශනේ දැක්මේ වෙනසක් තියෙනවා.
වන්දනාව කියන්නේ සාමාන්‍ය ලෞකිකයි. ඉත
ඕන දෙයකට කෙනෙකුට ඕක බාර ගන්න පුළුවන්, කෙනෙකුට ඒක බාර නොගෙන සමහර විට බැනලා පවක් කර ගන්නත් පුළුවන්. දැන් මුස්ලිම් කෙනෙක් එහෙම හොඳට විහිළු කර කර බණියන්න මොඩයෝ කට්ටියක් ගිහිල්ලා අර මොනවටද වඳිනව. මම
හිතන්නේ ඒකත් හිනාවෙන එකක් වැරදි.
නෑ ඉතින් මේකේ හරි වැරදි අපිට වැඩක් නෑ. අපි කවුද හරි වැරදි එන්නන්නේ? ඒක ඔය යමරජ්ජිරුව කරයි ඒක. නෑ ඒක දැම්ම බාර ගන්න එපා. අනිත් අය කියන්නේ නේද? ඔය ජොබ් එක කරන්න ගිහින් අන්තිමට එහි උපදී යමරජ්ජිරුව වෙලා. හරි වැරදි.
සර් වෙනසක් තියෙනවද? පිළිගන්නවා බාර ගන්නවා. ඒ
දෙකේ වෙනසක් තියෙනවා. ඔයාම කිව්වොත් පිළිගන්නවා කියලා අදහස් කරන්නේ මොකද්ද? බාර ගන්නවා කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා එතකොට
මම පිළිගත්ත කියලා මම දන්නවා ඒක තියෙනවා ඒක බෑ කියලා කියන්න බෑ. බාර ගන්නවා කියන්නේ මම ඒකේ බැලුම්කම ගන්නවා.
දැන් ওই වචන දෙකටම තේරුම දුන්නේ කවුද?
මට අදහස තියෙනවා.
ඔව්. මේක ඔයාටම වචනයකට තේරුම දීලා ඊළඟට ඒකට හරිද කියලා කියලා. ඔයාම උත්තරේ හදාගෙන
මම එතකොට මම හිතලා කල්පනා කරලා ඒක වෙනස් කරනවා. එතකොට පිළිගත්තා කිව්වත් බාරගත්තා කිව්වත් මේ වචන දෙක එකයි.
දැන් ඔය වචන දෙකට දැන් මං කිව්වේ ඔයා අදහස් කරන්නේ මොකක්ද? එතකොට ඒ අදහස කාටද ආйти?
ඒක මට.
ආවා. ඒ හදාගත්තු එක හරිද වැරදිද කියන එක. තමන්ම හදාගත්තු දෙයක් ගැන
නෑ හරි වැරදි නෙවෙයි මං
අහන්නේ. මොකක්ද අහන්නේ? පිළිගන්නවා බාර ගන්නවා දෙකට තේරුමක් දීලා ඉතින් අපෙන් අහනවා දැන් කොයිකද හරි කියලා. ඉතින් ඒ දෙකටම තේරුම දෙන්නෙත් තමම්මනේ. ඊට පස්සේ අහනවා මෙහෙම තේරුම් දුන්නාම ඕකෙන් මේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. ඒක මොකද්ද වෙන වැඩේ?
තේරුම එකයි.
ඉතින් ඒක ඕනනම් එකයි කියන්න පුළුවන් නැත්නම් දෙකක් දෙන්නත් පුළුවන්. දැන් මම ඕක වෙන විදිහකට ඩිෆයින් කළා නම් ওই වචන දෙක. නේද? එතකොට මගේ තේරුමයි මගේ තේරුමයි නේද? ඒ ඕකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ මේ කියන්නේ. ඒතර සම්මතයේ ඔය වචනේ අල්ලගෙන ආගිව කර කර ඉන්න අයට ඒක හොඳයි. ඒගොල්ල තමයි අර ධර්මයේ කටපාඩම් කරගෙන නේද? මේ පොතේ මෙහෙම තිබුණා, මේ පොතේ මෙහෙම තිබුණා. ඒක ඕක තර්ක කර කර ඉන්නවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඔබ නිවනට උදව් වෙනවද? මාර්ගයට කොහොමද උදව් වෙන්නේ? ඉතින් වචන අල්ලගෙන තර්ක කරලා ඒගොල්ලෝ තරහාරන් මානෙ වඩාගෙන තණ්හා දික්ටි මාන ටික තව තව ඒක ඇතුලේ කරකව කරකව ඉන්නවා. දැන් මාර්ගේ වඩනවා කියන්නේ ওই තුනේ මිදෙන එකනේ. මේ වඳුරගෙන ඉවයින් අයින් වෙන එකනේ. ඒකට උදව්වක් වෙන්නේ ඔය විදිහ ඔය හොයන විදිහ. ඒකට ඒකට උදව්වක් වෙන්නේ හරියට තේරුම් ගන්න ඕන මේ ආර්ය මාර්ගේ මොකක්ද? මේකෙන් අපි තව තවත් සසරේ ගෙනියයිද නැත්නම් සසරෙන් මුදවයි? ඒක තේරුම් ගන්න තමයි අපි මේ ධර්මයේ හරියට තේරුම් ගන්නේ. ඒකට අදාළව අපි ඒ කරන්න ඕන දේ හොයාගන්න තමයි මේ ධර්ම සාකච්ඡා තියෙන්නේ. තෙතෙන්දී මූලික වෙන්නේ මේ ආයතන ටික හොඳට අඳුර ගන්න. මොකද ආයතන වල රැවටිලා හින්දා තමයි අපි ලෝකෙට අහුවෙලා තියෙන්නේ. දැන් ඔකේ මුලින්ම තියෙන්නේ බාහිර ලෝකෙට අපි අහුවෙලා තියෙනවා. නේද? ඒ අහුවෙලා තියෙන්නේ අපේ විශ්වාසයක් තියෙන මේ ආයතන වලින් අපි දැනගන්නේ එළියේ තියෙන දේමයි. තව ඒකේ වැරද්දක් තියනවා කියලා පෙන්වන්න තමයි අපි ඔය එක එක උපමා දීදී මේ කතා කරන්නේ. ඔය එළියේ තියනවා කිව්වට එහෙම නෙමෙයි. මේ ආයතනේ සකස් කරලා දීපු දෙයක් තමයි ඔය දැනගෙන තියෙන්නේ. එහෙම දෙයක් නැහැ කිව්වත් ඒත් මං පෙන්වන්නේ කර්ම කරන්න පුළුවන් කියලා. ගයක් තියනවා කිව්වත් කර්ම කරන්න පුළුවන්, ගයක් නැහැ කිව්වත් කර්ම කරන්න පුළුවන්. ඒතකොට මේ දෙකම නිමෙයි නේ කියන. පටිච්ච සමුප්පාදයේ ඒ දෙකටම අහු
වෙනවා.
ආයතනෙකින් පුළුවන් ආයතනෙන් සකස් කරපු දෙයක් පෙන්වන්න. ඔක තමයි හිත දැනගන්න. හරිද? එතකොට ලෝකෙට අයිති මට්ටම තමයි ඒවා එළියේ තියෙනවා කියලා බාර අරන් හිතන්න, කියන්න, කතා කරන්න, ඔය කර්ම කරන මට්ටම. හැබැයි ඒවා තියෙනවා කියලා බාර ගත්තොත් ඒ වුණාට මෙතන වෙන මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය දැක්කොත් අපි ඕක තියනවා කියන්න යන්නෙත් නෑ, නෑ කියන්න යන්නෙත් නෑ. ඒක අදාළ නෑ. දැන් වතුරේ ඉන්න බල්ලා ඉන්නවා කිව්වත් දෘෂ්ටියක් නෑ කිව්වත් දෘෂ්ටියක්. අපි බල්ලෙක් ඉන්නවා කියන්න යන්නෙත් නෑ, නෑ කියන්න යන්නෙත් නෑ. ඕක මෙන්න මේ මුලාව හින්දා එහෙම පේනවා. එච්චරයි.
හරි නම් එතන නෑ කියන්න.
නෑ කියන්න දැන් බල්ලෙක් ඉඳලා නේ නෑ කියන්නේ. ඒයි බල්ලෙක්ම නෑ කියන්නේ. ඔතන වඳුරෙක් නෑ කියන්න පුළුවන්. ඔතන අලියෙක් නෑ කියන්න පුළුවන්.
බල්ලෙක්
වතුරේ නෑ කියන්නේ එයාව පිහිටෝලා.
බල්ලෙක් වතුරේ වෙන නිසා කවුද ඡායාවක් කියලා කිව්වොත්.
එතකොට බල්ලෙක් නෑ කියන්නේ ඇයි? ඔතන මිනිස්සෙක් නෑ කියන්න පුළුවන්. ඔතන ඒ නෑ කිව්වත් මම පෙන්වන්නේ ඒත් කර්ම කරන්න පුළුවන් කියලා. ඒකට ඒකත් නෙමෙයි මේ ධර්මතාවේ පටිච්ච සමුප්පාද කියන. මේ හේතු යෙදෙනකොට ඔහොම පේනවා. ඔය හේතු යෙදුන්නේ නැත්නම් ඔහොම පේන්නේ නැහැ. ඒකේ ආයි ඇත කියන්නෙත් නෑ, නෑ කියන්නෙත් නෑ. තේරුණා? අහන්න අහන්න ප්‍රශ්න තියෙනවා. කියන්නේ කියලා ගන්න එපා. ඒක එහෙම නෙවෙයි නම් හොඳට තව හොයමු. ඒ ඉගෙන ගන්න තාක්කල් තාම ලෝකෙට ආйти. ආයතනෙ දැකලා නිවි. මං කියන දේවල් අහන් ඉන්න තාක්කල් ලෝකේ යනවා. ලෝකෙට ආйти දෘෂ්ටියේ ඉන්නේ. ඒකයි මේ ධර්මයේ ඇහුගට මදි ඒක දකින්න. ඥානං පස්ස. එතකොට ඉස්සෙල්ලා අහන එක තාම ලෝකෙට ආйти. ඊළඟට දැක්මක් වෙලා දැක්ම වෙනවා කියන්නේ එතන දැන් කන ගැන සද්දය අහන එක ගැන ඔන්න දැන් ධර්මයට අනුව බලන්න වෙනවා. හරි? එතට ධර්මයට අනුව බලන්න කලින් අපි ඉන්නේ ලෝකෙට ඇති දෘෂ්ටි. සද්දයට අදාළ එළියේ දෙයක් තියෙනවා. මම කතා කරන ඒවා තමයි ඔය ඇහෙන්නේ. ඒ එළියේ තියෙන එක තමයි මේ දැනගන්නේ. ඒ දෘෂ්ටියෙන් තමයි අපිට බණ අහන්න තියෙන්නේ. හරි. ඒතර බණ අහන පළියටම ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒක ඊළඟට නුවණින් බලන්න, දකින්න, තමන්ගේ දැක්මක් කරගන්න. ඒ ධර්මයේනේ. දැන් ඒක තමයි මේ පෙන්වන්නේ. මෙන්න මේක කරලා බලන්න. තමන්ට අත්දකින්න පුළුවන් සත්‍යයක් මෙතනදී. ආයේ බං කියපු හින්දා පිළිගන්න නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියපු හින්දා පිළිගන්න නෙවෙයි. ඒකත් මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ කියපු හින්දා පිළිගත්තට නිවන් දකින්න බෑ. ඒක තමන්ගේ දැක්මක් කරගත්තු දවසට තමයි මාර්ගයට. එතකොට අපි කියපු දෙයක් දැනගන්න අපිට ලෝකෙට අයිති මට්ටමින් තමයි දැනගන්න තියෙන්නේ. හරිද? එතකොට ඒකෙම ගැඹුර දකින්න දැන් ඔය සද්දේ ගැන කන ගැන අපි නුවණින් බලන්න යනකොට. එතකොට අපි මේ වෙන තාක් කල් සද්දයක් අහලා තියෙනවා නම් ඒක කණෙන් උපද්දපු සද්දයක්මයි අහලා තියෙන්නේ කියන නුවණට එන්නවා. ඇයි ඒ නුවණට එන්න ඕන? අපි තාම ඉන්නේ නෑ බාහිරේ තියෙන සද්ද තමයි කණෙන් අහලා තියෙන්නේ කියලා. ඒතර ඒක ඇත්ත தත්ත්වෙ නෙමෙයි. කන මුල් වෙලා උපද්දපු සද්ද තමයි මෙච්චර කාලයක් අහලා තියෙන්නේ. තේරෙනවද? ඔන්න ඕක දකිනකොට ඕක දැන් දැක්මක්. අහපු දෙයක් නෙවෙයි. කවුරුවත් කියපු හින්දා ඒක පිළිගන්නේ ගන්න එක නෙවෙයි. ඒකට එන්න බලන්න කියන්නේ ඒක තමන්ම ඒක බලන්න. තමන්ම ඒක හොයලා බලන්න ඒක ඇත්තද කියලා. ඒක තමන්ගේ ඇත්තක් වුණ දවසට ආයේ ওই සද්ද එළියේ තියෙනවා කියන කතාවකට යන්නේ නැහැ. දැන් තාම යන්නේ ඕක තමන්ගේ දැක්ම නෙවෙයි. රහගත්තු එක. එතකොට රහගත්තු එකට අපිට පැහැදිලි දැක්මක් නැහැ. එතකොට දෙපැත්තටම ප්‍රශ්න කර කර ඉන්න පුළුවන්. එකයි මේක බලන්න කියන්නේ. මේක මෙනෙහි කර කර බලන්න මේක ඇත්තක් නෙවෙයිද? ඔව් එතන මුලාවක් දකින්න ඕන. දැන් කවුරුවත් කියන දේ අපිට ඇහෙනවා කියන මට්ටමට අපි දැනගත්තේ කොහොමද? සද්දයක් ඇහුණා. ඒ සද්ද ගැන අපි හිතුවා. හිතලා 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 අර හදපු ටික අර එළියට අයිති කළා. මේ මට පුළුවන් සද්දයක් සකස් කරලා දෙන්න විතරයි. ඒකත් සද්දේ නෙමෙයි සකස් කරන්නේ. ඔය කනට හරියන සද්ද ටිකක් උපද්දන්න හේතු ටිකක් හදන්න. හරිද? ඔව්. අන්න හරි. ඒවා සකස් වෙන්නේ කර්ම විපාක බාහිර මොකක් හරි මේවා අපි හදාගත්තු ආයතන වලට අරමුණු වෙන්නේ කර්ම විපාක. මොන වගේ අරමුණු? දැන් බණක් අහන්න ලැබෙන්න පුළුවන්, බැනුම් අහන්න ලැබෙන්න පුළුවන්. නේද? ඒ දෙකම කන දන්නේ මොනව ඇහෙන්න ලැබෙයිද කියලා. එතකොට මොනව ඇහෙයිද, මොන වගේ දේවල් මේ කණෙන් උපද්දලා දෙන්න පරිසරය සකස් වෙයිද කියන එක කර්ම විපාක. ඒ විපාක තිබුණාට ඕක අහලා දැන් කරන ඒවා ඔක්කොම දැන් හදන නව කර්ම. අලුත් කර්ම. ඒකට ඒ අලුත් කර්ම තමයි මම කිව්වේ සමහර ඒවා සසරේ ගෙනියන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා සසරේ ගෙනියන එකෙන් මුදවන්න පුළුවන් කර්ම. හරි. ඒකට අපි මේ ධර්මයක් දන්නේ නැති තාක්කල් අපි කරන්නේ සසරේ ගෙනියන කර්ම. දැන් ලෝකෙට අහුවෙලා ඒවා බාර අරන් පිළි අරන් කරන කර්ම. ඒක තමයි මම ಜಾති තුනක් කිව්වේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිංගාවි කියලා. හැබැයි ඔය තුනෙන්ම නිදෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒක තමයි එකක් මේ ආයතනේ ඇත්ත දකින්නේ. ඇත්ත දැක්කේ නැත්නම් තමයි අර ටික කරන්නේ. ලෝකෙට අහුවෙලා. ඇත්ත දැක්කොත් අපි අර කර්ම කරන එක නැවැත්වීමේ වැඩපිළිවෙලක තමයි ඊට පස්සේ මේ යන්නේ. හරි. ඒ ඇත්ත දැකීමට කියනවා සම්මාදිට්ඨිය කියලා මේ සිද්ධ වෙන කරුණ. එතකොට මේ සම්මාදිට්ඨිය එනකොට අපිට පුළුවන් මේ ආයතන ගැන නුවණින් බලන්න. ආයතන පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් ඕවා නිසා හදලා දීපු අර ස්කන්ධ ටික ගැන නුවණින් බලන්න පුළුවන්. ස්කන්ධ තමයි අපි උපාදානය කරලා තියෙන්නේ. රූප උපාදාන කරලා, වේදනා උපාදාන කරලා, සංඥා උපාදාන කරලා, සංකාර උපාදාන කරලා, විඥාන උපාදාන කරලා. උපාදාන කරලා කියනකොටම රැවටිලා. හරි. දැන් ආයතනය පිරිසිඳ දකිනවා කියන්නේ ඔය ස්කන්ධත් පිරිසිඳ දකිනවා. මොකද අපි උපාදාන ස්කන්ධ කියනකොට බාහිරේ පිහිටවපු රූප බාර අරන් තියෙන්නේ. බාහිරය කිව්වම් බාහිරය විතරක් නෙමෙයි අභ්‍යන්තර රූපත් ඒ මට්ටමටම පිහිටවලා අරගෙන තියෙනවා. මේ කයත් අයිති, එළියේ රූපත් අයිති. හැබැයි ওই දෙකම මුලාවෙන් උපාදාන කරපුවා. මේ ආයතනයේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. මම නැත්තම් මේ ස්කන්ධවල ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. මුලාවෙන් බාර ගැනීම තුල තමයි ඕව ගැන අපට කතා කරන්න පුළුවන්. බාර ගැනීම තුල. ඒක ඒ තේරෙන්නේ නැත්තම් අර බල්ලගේ ප්‍රමාව මතක් කර. මුලාවෙන් වතුරේ ඉන්න බල්ලා ඇත්ත බල්ලෙක් කියලා බාර ගැනීම තුල තමයි ඒ බල්ලා සම්බන්ධව ක්‍රියා කරන්න පුළුවන්, කර්ම කරන්න පුළුවන්. හරි? ඒ මුලාව නැති වුණ දවසක ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා. ආයි පිහිටන්නේ. ඒකට ඉන්නවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. දෙකෙන්ම මිදෙනවා. අජ්ජත්ත බහිද්ද නැහැ ඒකට. බහිද්ද නැහැ නැති වෙනවා කියන්නේ අජ්ජත්තත් නැති වෙනවා. දැන් ඒ සිද්ධියේදී බල්ලෙක් දකින්න ඇහැක් කොන වුණා නම් බල්ලා නිරුද්ධයි කියන්නේ ඇහත් නිරුද්ධයි. ඒ ක්‍රියාවේ. වෙන එකක් දකිනවා නම් ආයෙ ඇහැ උපද්දගෙන ඒකට අහුවෙලා. ඒ සිද්ධියේදී අපි හරියට දැක්කොත් මෙතන අභ්‍යන්තර බාහිර බෙදීමක් වෙන්නේ නැහැ. බාහිරේ නැත්තම් අභ්‍යන්තරයක් නැහැ. එකකට එකක් සාපේක්ෂයිනේ. මේ බාහිර රූපයක් තියෙන තාක්කල් තමයි මේ පැත්තේ හැක් ඕන වෙන්නේ ඔබ දකින්න. හරි. එකක් පිරිසිඳ දැක්කොත් අනිත් එකත් පිරිසිඳ දකින්නවා. පිරිසිඳ දකින්නවා කියන්නේ ඒකෙන් මිදෙනවා. ඒකෙන් මිදෙනවා. ඒකයි ඒකට අහුවෙන්නේ. එක පිහිටන මට්ටම නැති වෙනවා. කර්මඵලගෙන විශ්වාසයද? ඒක ලෞකිකයි. ඒකට කෙලින්ම කියනවා මේ ලෞකික සම්මා දිට්ඨිය කියලා. කම්පලාදහන. ඒක ලෝකෝත්තර නෙවෙයි. ඒකට තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. කර්මඵල විශ්වාස කරගෙන අපි දැන් ධාතු වන්දනා කරන්නේ කර්මඵල විශ්වාස කරගෙන. ඒක ලෞකිකයි. ඒක ලෝකෝත්තර නෙවෙයි. නෝක පැහැදිලිව තේරුම් ගන්න. ඒ ලෝකෙට ආයේ කර්මඵල විශ්වාස කරගෙනමයි ඒක වන්දනා කරන්න ඕන. ඒ පිනක් බලාපොරොත්තු හැබැයි ඒකම අරගෙන විදර්ශනාව කරන්න පුළුවන් ලෝකෝත්තර පැත්තට. එතකොට අර වන්දනාවට එහා ගිය දෙයක් එතන තියෙනවා. අපිට ඒක විදිහට ඉතින් මේ කීප ඕන එකකින් ගන්න පුළුවන්. ආයතන පැත්තෙන් පුළුවන්, ස්කන්ධ පැත්තෙන් පුළුවන්. ධාතු පැත්තෙනුත් පුළුවන්. ඒ ධාතු කියනකොට අර ධාතු නෙමෙයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු අනේ මේ විදිහට තියෙනවා. ඒවා කොහොමද හටගන්නේ? ඒවායි ස්වභාවය මොකක්ද? හරි. ඒ මට්ටමින් විදර්ශනය කරන්නත් පුළුවන්. එතකොට අර වන්දනාවෙන් එහා ගිය දෙයක්. සතර මහා ධාතු විදිහට බලන්නත් පුළුවන්. ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන ඒකෙන් මිදීම. සතර මහා ධාතු කියලා අපි යමක් පිළි අරන් තියෙනවා නම් ඒක විදර්ශනය කිරීමේ ප්‍රතිඵලය වෙන්න ඕන ඒකෙන් මිදී. හරි. ඒකෙදි තේරුම් ගන්න ඕනේ ඒක ලෝකෙට අයිති මට්ටමේ තමයි අපි සතර මහා ධාතු පිහිටෝලා තියෙන්නේ. එළියේ තියෙනවා කියලා. මොකද සතර මහා ධාතුව එළියේ තියෙනවා නම් ඕක අත්දකින්න අපිට ආයතන ඕන වෙනවා. කියන්නේ අර හිතේන ඒවා අදකින මම මෙහෙ ඉන්නවා මගේ ආයතන ටික ඕන ඒවා දැනගන්න. එතකොට ඒක ලෝකෝත්තර දැක්ම නෙවෙයි. හරි. උපයෝගී කිරීම කියන්නේ පූර්ව ප්‍රතිපදාව. විදර්ශනාව හරියට කෙරුණොත් ප්‍රතිඵලය ඒකෙන් මිදෙනවා. ඒක අතාරිනවා. අතාරිනවා කියන්නේ සතර මහා ධාතුත් නැහැ කියනවා නෙවෙයි. ඕකට දාගන්න එපා. මගේ තියනවා කියන එක හරි නැහැ කියනවා හරි කියන එක නෙවෙයි මේක. ඒ දෙකටම අහු වෙන්නේ නැති ධර්මතාවය. පටිච්ච සමුප්පන්න බව කියන එක. ඔව් ඒක. ඔව් එතකොට ධාතු මට්ටම. ධාතු කියන්නේ මොකද්ද? ස්වභාවය. අපි චක්කු කියලා හඳුන්වන්න පුළුවන් ස්වභාවය. ධාතු. රූප කියලා හඳුන්වන්න පුළුවන් ස්වභාවය. ඒකයි ධාතු කියන්නේ. චක්කු විඥාන කියලා හඳුන්වන්න පුළුවන් මොකද්ද? ගතියක්. ඒ ගතිය ස්වභාවය කියන එකට නමක් තමයි ධාතු කියලා දෙන්නේ. අටලොස් ධාතුව කියලා එනකොට ඔය තුන තුන ආයතන හයට තියෙනවානේ. හයෙන් වැඩි කරලා ගන්න 18ක් තියෙනවා. ඒ අටලොස් ධාතුව විදිහට බලන්නත් පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. එතකොට අර ඇහැයි රූපෙයි කියලා නෙමෙයි. ඒක ධාතුමය ස්වභාවය. ධාතු කියන ගතිය.
ධාතු මනසකාර කියන්නේ ඒකයි. දැන් ධාතු මනසකාර කියන්නේ ওই විඥානගතනේ.
මෙහෙමයි. ඉතින් ඒක දැන් තමන් හිතාගෙන ඉඳන් කරන දේ අනුව තමයි ඒක ගන්න තියෙන්නේ. සතර මහා ධාතු කරගෙනත් එහෙම ගන්න පුළුවන්. මේ මොහොතේ ධාතු කියලා අදහස් කරන්නේ සතර මහා ධාතුව නා. ඒ සතර මහා ධාතුව කියලා හිතන්නේ මොකද්ද? එළියේ තියෙන දෙයක්ද? හරි. ඒ හිතන දේ ඊළඟට විදර්ශනය කරගෙන යනකොට ඔකත් තේනවා මේ මනසෙන්ම හදපු දෙයක් මනසෙන්ම පෙන්නුව නෑ කියන මට්ට. එතකොට අපි අර පංචායතනෙන් මිදෙනවා මුලින් වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ. මොකද ඕවා අර භෞතික ශරීරයක් පිළි අරන් ගත්තු ටිකක්. ඊළඟට අර දැන් අපිට හැකියාවක් එනවනේ. ඕවා ටිකක් හදලා තියෙන්නේ මනසෙන්මයි. ඒතර මනසමයි මෙතන තියෙන්නේ. ඒතර ඔන්න මන ආයතන ගැන බලන්න තියනවා දැන්. මන ආයතන වැඩ කරන්නේ. ඒ මන ආයතන බලනකොට දැන් අර ටික කැපිලා තිබුණොත් තමයි මේක හරියට බලන්න පුළුවන්. ඒකයි මං කියේ අර උන්නාබ බ්‍රාහ්මණය අහන ප්‍රශ්න ටිකට කියන්නේ. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය. ඒවට ගෝචර වෙන නානා විෂය නානා ගෝචරානි එකකට අනිත් ඒවා අහු වෙන්නේත් නැහැ නේද? එකකට ගෝචර වෙන ඒවා අනිත් ඒවට ගෝචර වෙන්නේත් නැහැ. අනිත් ඒවට ගෝචර වෙන ඒවා මේකට ගෝචර වෙන්නේත් නැහැ. එහෙම කෙනාගේ ඔය අරමුණු විඳින්නේ කවුද? ඒ ආයතන වලට අරමුණ විඳින්නත් බැහැ. ගෝචර වෙන අරමුණ විඳීමේ හැකියාවවත් නැහැ. දැන් ඇහැට බෑ ඇහෙන් දකින්නේ මොකද්ද කියලා දැනගන්න. අරමුණ විඳින්න බෑ. අරමුණ විඳින්නේ කවුද කියලා අහනවා. ඒගොල්ලන්ට පිළිසරණ කවුද? මනස. මනසට පිළිසරණ සතිය. දැන් ඒ පිළිසරණ දකිනකොට අරගොල්ලන්ගෙන් මිදෙනවා. හරි. මනස තමයි එතකොට මේ මුල් වෙලා තියෙන්නේ. එතකොට අර පහෙන්ම මිදෙන්න පුළුවන්. ඒ මිදෙන්න පුළුවන් කිව්වට අපි ඔය වචනෙන් තේරුම් ගැනීම නෙමෙයි. එතනින් එහාට ගිය දැක්මක් ඒක. ඒ කියන්නේ ආයතන පහෙන් මිදුණා කියන්නේ ආයේ ලෝකයක් ගැන කතා කරන්නම බැරි මට්ටමක්. කාම ලෝකයක් ගැන කතා කරන්නම බැරි මට්ටමක්. කාම ලෝකය කියන්නේ අපිට ඔය එළියේ තියෙන රූප අහු වෙනවා. මේ ඉන්ද්‍රිය වලට අහු වෙනවා. දැන් මන ආයතන කිව්වහම මනසටම අරමුණු වෙන ස්වභාවයක් විතරයි. ඒක භෞතික ස්වභාවයක් නෙවෙයි මේ මට්ටමේදී. ඒක මන ධර්ම මනෝ විඥාන කියන මට්ටම. ඒ මට්ටමෙත් තර රූප කියලා නිකාං හිතන මට්ටමක් තියෙනවා. ඒක මේ ඇහෙන් දකින රූප වලට එහා ගියේ. හරි සද්ද කියලා දෙයක් තියෙන එක මේ කණෙන් අහන සද්ද වලට එහා ගිය එක. ඒක සමහර විට අර දිව්‍ය මට්ටමේ වෙන්න පුළුවන්. මේ දිබ්බ චක්කු දිබ්බ සෝත කියලා එහෙම තියෙන. එතකොට මේ ෆිසිකලි තියෙන හැක් කණක් ඕන වෙන්නේ නැහැ ඒකට. හැබැයි දැකීමේ ඇසීමේ හැකියාව ඉතුරු වෙනවා. ඒකට කියනවා එතකොට රූපාවචර මට්ටම කියලා. කාමාවචර මට්ටමෙන් මිදිලා රූපාවචර මට්ටම. ඒකෙත් ඔය දකින ඇහෙන කෙනුත් අයින් වෙලා මේ සිතීම විතරක් මට්ටමට මන ධම්ම මට්ටමට යනකොට තමයි අරූපාවචර මට්ටම කියන්නේ. එතකොට ඔය සේරම මේ ඉන්න මට්ටමේ ඉඳන් හිත වෙනස් කිරීමත් තුලින් කරන්න පුළුවන් දේවල්නේ. එතනම පේනවනේ මේ ඔක්කොම මේ මේ හදාගත්තු දේවල් කියන එක නේද? මේ හිත වෙනස් කිරීම තුළින් අර ආයතන මට්ටම එහෙමම වෙනස් කරන්න පුළුවන්. එකනුත් පේනවා මේ ආයතන අපිම සකස් කරගත්තු දේවල්. හරි. හිත දිනු කිරීම තුළින් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ඊටත් එහා පුළුවන්කම තමයි මනසෙන් මිදෙන්න පුළුවන්. මනසෙන් කරන මුලාවක් දැක්ක දවසට මනසෙන් මිදෙන්න. අර වගේම තමයි. ඉතින් මුලාව අවිද්‍යාවයි මුලාව. ඒවට උදව් වෙන ටික එකතු කර ගන්නවා ඊළඟට. තණ්හා දිට්ඨි මාන. ඒතර මූලිකව තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් විතරයි ඔය සේරම. ඊට පස්සේ තියෙන්නේ සිහියයි විමුක්තියයි. ඒකෙනුත් නිදෙනවා. එතනිනුත් එහාට තමයි නිවන කියන එක තියෙන්නේ. ඔක අපි විමුක්තිය කියන්නේ නිවන නෙවෙයි නිදහස් වීම. ඒවයි පොඩි පොඩි වෙනස්කම් මේ මට්ටමේදී තේරෙන්නේ නැහැ. කතා කරන්නේ ඉන්ද්‍රියත් ඉවර වෙලා මනසත් ඉවර වෙලා සතියත් වැඩිලා දැන් සතියත් වඩන්න ඕනේ නැති මට්ටමක් තියෙනවා. ඒක තමයි විමුක්තිය කියන්නේ. සතියෙනුත් සතියට පිළිසරණ විමුක්තිය. නිදහස් වුණාට පස්සේ මොකකට සතිය වඩන්නද? හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. ඉතින් සතුටු වෙන්න පුළුවන් දැන් මේ කාලය තුළ අපි භාවනා කළා, ධර්ම සාකච්ඡා කළා නේද? ඔව්. හොඳයි. දැන් අපම ප්‍රශ්න කර කර හොයන්න. හැබැයි මේක තේරුම් ගන්න ඕන මේ පේන මට්ටමට එහා මට්ටමක් තියෙනවා. දැන් අපි මේ කාලය තුල සමාධිය වැඩුණා, ප්‍රඥාව වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් සතුරු උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ හැම උපද්‍රවයක වීම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා මේ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හම්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හම්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හම්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ අපේ අවිද්‍යාව නිසා ඇත්තටි හිටි පෙන්න. එතකොට අවිද්‍යාව නිසා කරන සංඛාර සේරම ඒවයි ස්වභාවය අනිත්‍යයි අප දුකටපත් කරන. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ වගේම මේ මනසට අරමුණ වෙන ධම්ම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මම මේ පැත්තේ ඉන්නවා අරහි ඒවා තියෙනවා. ඒවා පාලනය කරන්න අයිති කරන්න මම ඉන්නවා. එහෙම දෙයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. බව මේවා ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට ওই මුලාව තියනකන් අපි මේ මොන දුකක්ද රැස් කරගෙන බින්දේ කියලා ඒව ගැන කලකිරිලා අතාරිනවා. අතනින් බින්ද තී දුක්ඛ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්ද තී දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්සස්.